ආටවත් අහන්න දේවල් නැද්ද?
තෙරුවන්
ඩොක්ටර්
රයිට් පදක්. හරි, මේ අවසරයි. මේ අර ඩොක්ටර් අපි ගන්න මේ උදාහරණේ වතුරේ බල්ලාගේ කතාවේදී ඒක අපි දැන් මේ ගැටලුව පැහැදිලි කරගන්න යොදා ගන්නවා. ඒ හැම අවස්ථාවෙදීම යෙදෙන මේ ගැටලුව අපි රැවටීම කියන එක පැහැදිලි කරගන්න. එතකොට ඒක අපි දැන් අපේ ගැටලුවට සම්බන්ධ කරගත්තොත් ඒකේ විසඳුම පැත්ත ගැනත් අපි ඒ උදාහරණෙන් යම් අදහසක් ගන්න පුළුවන් වෙයිද? ඒකේ දැන් අපි රැවටෙන පැත්ත ඒකෙන් විග්‍රහ වෙනවා. ඒකෙන් අපිට අපේ ජීවිතේට අර ඒ රැවටීමෙන් මිදෙන පැත්තට කොහොමද ඒකේ විස මොන හරි විග්‍රහයක් එතන යෙදෙනවද කියන එක බලන්න පුළුවන් වෙයිද? නැත්නම් අර පටිච්චසමුප්පාදයේ යෙදෙන පැත්ත ඒකෙන් විග්‍රහ වෙනවා. එතකොට ඒක අනිත් පැත්තට අපිට ඒකට විසඳුමක් ලැබෙන පැත්තට උදාහරණය පැත්තෙන් මතු කරගන්න පුළුවන් වේද යමක්?
එහෙමයි, පටිච්ච සමුප්පාදයේ යෙදෙන විදිහ විග්‍රහ වෙනවා කියන්නේ මතක තියාගන්න ඥාන හතරක් යෙදෙනවා. දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං කියන හතරම. දැන් සමහර වෙලාවට හිතෙනවා මේ දුකයි දුක්ඛ සමුදයයි විතරයි ඔය පෙන්වන්නේ කියලා. එහෙම පෙන්වන්නත් බැ, දකින්නත් බැ. ඒකට මේ රූපමාවේ තියෙනවා ඥාන හතරම. ඒ කියන්නේ දැන් බල්ලගේ කි නිරෝධය, දැන් ඒක ඇත්ත ඇති හැටි දන්නේ නැත්නම් සකස් වීම කියන කතාවට එන්නම බෑ. ඒක අපි මේ හොඳටම දන්න උපමාවක් ගන්න. අපි ඒක වෙන්න බෑ කියන නුවණ නැත්නම්, පිය නොහැක්කක් කියන නුවණ නැත්නම් ඒ උපමාවේ අදහස ගන්න බෑ. ඒ නිසා තමයි ඔය ගන්න හැම උපමාවම බලන්න විය නොහැක්කක්මනේ ගන්න. මිරිඟුවේ වතුර, වතුරේ බල්ලා, මේ අර පඹයා ඉන්න තැන මනුස්සයා. දැන් අපි හොඳටම පැහැදිලිවම දන්න උපමා ටිකක් ඔය අරන් තියෙන්නේ. يعني අපි දන්නවා කියන්නේ මොකද්ද? ඒක විය නොහැක්කක්මයි. පඹයෙක් ඉන්න තැන මනුස්සයෙක් උපදිනවා කියන එක විය නොහැක්කක්ම කියලා දන්නවනේ. අර කාන්තාරේ රත් වෙලා තියෙන තැනක වතුර තියෙනවා කියන එක විය නොහැක්කක් කියලා පැහැදිලිව දන්නවනේ. වතුරේ බල්ලෙක් කියන එක හටගන්නව බැරි එකක් කියලා අපි පැහැදිලිවම දන්නවනේ. يعني එතන මතු කරන්නේ ඇත්තටම නිරෝධේ ඥානය කියන්නේ. එතකොට මේ නිරෝධේ ඥානය එක තමයි සකස් වීම කියන නුවණ එන්නේ. බැරි වෙලාවත් ඒ ඥානෙ නැති වුණා නම් ඕක සැක කරනවා. සකස් වීමට නැත්තම් වෙන වෙන මත දාගන්න. එතකොට ඒ උපමාවේ සමුදයයි දුකයි කතා කළාට මතු කරන්නේ නිරෝධයයි මාර්ගකෘත්‍යයි කියන දෙක. يعني පටිච්ච සමුප්පාදේ අර නිරෝධයයි මාර්ගයයි කියන පැත්ත තමයි මේ මතු කරන්නේ. ඒකට ඒ උපමාව දකින්නවා කියන්නේ ඇත්තටම එකයි, මේ දර්ශනය පිරිසිදු වෙනවා කියන්නේ මාර්ගකෘත්‍ය කරන්න පුළුවන් සුදුසුකම ලැබෙනවා. එහෙම නැත්නම් මාර්ග කෘත්‍යයක් කියන එක වෙන්නේ නැහැ. ඒකට ඒ ඔබතුමා අහපු එකට කියන්නේ මේ ඇත්තටම මේ මාර්ග කෘත්‍යය මතු කරන්න තමයි ඔය උපමාව දෙන්නේ. නිරෝධේ ඥානය කියන පැත්ත තමයි මේ හයිලයිට් කරන්න හදන්නේ. ඒයි ඒක එකක් එකට එන්නේ නැහැ. ඥාන හතරම එකට යෙදීමටයි අපි සම්මාදිට්ඨිය කියන්නේ. දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං කියන මේ හතර එකට යෙදීමයි සම්මාදිට්ඨිය. ඒක පෙරපසු නොවි එකක් හරියට ආවනම් හතරම එතන යෙදිලා. එතකොට ප්‍රශ්නයක් එන්නේ නැහැ. එයාට මාර්ග කෘත්‍ය ගැන, නිරෝධය ගැන ඒ ඥානයක් නේක, ඥානෙටනේ අහුවෙන්නේ. හිතා ගැනීමක් නෙමෙයි, ඥානයටම ඒක පැහැදිලි වෙනවා. එතකොට තමයි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක කියලා කියන්න පුළුවන් වෙන්නේ. එතකන් අශ්‍රුතවත් පෘථග්ජය. ඊට මේ හැම උපමාවෙන්ම මතු කරන්නේ දුකයි සමුදයයි විතරක් නෙමෙයි නිරෝධයයි මාර්ගයයි කියන දෙකත් මතු කරගන්න. හරි, පෙරවන් සරණයි.
ඔව්, තේරුම් ගන්න ඩොක්ටර් මම එතනදී පොඩ්ඩක් අර මතු කරන්න ඔයාගේ අදහස් කරේ මේ අර ආයතන සම්බන්ධව යම් කිසි විග්‍රහයක් ලැබෙයිද කියලා. මොකද මේ දැන් ඒ උදාහරණෙත් ගලපෙනවනේ අපිට මේ ආයතන වලට ලැබෙන දේ සහ ආයතන ලැබීම කියන්නේ ඒ වගේ පැත්තක්ද එතනින් කියලා ඉවරලා පොඩ්ඩක් තිබේ. ඒ හරි අපි බලමු තාට ටිකක් තේරුම් ගන්න.
ආයතන වලට ගමු දැන්. ඇහෙන් දකින්නවා කියන එක, කනෙන් අහනවා කියන ඕවනේ ආයතන කියන්නේ හිතෙන් හිතනවා කියන එක. ආයතන හයට ගන්න පුළුවන්. ඒකට ඔන්න ඔය සිද්ධියක දුකක් තියෙනවා, සකස් වීම කියන සමුදයක් තියෙනවා, නිරෝධයක් තියෙනවා, මාර්ගයක් තියෙනවා. ඔය හතර දකින ඥානය එක විතරයි ඊතර වෙන කෘත්‍ය සිද්ධ වෙන්නේ. ඒකට අපි ඇහෙන් දකිනවා හරි කණෙන් අහනවා ওই දෙකනේ අපිට වැඩියෙන්ම තියෙන්නේ. වැඩියෙන්ම තව එකක් තියෙනවා හිතෙන් හිතනවා කියන එක ප්‍රකට කරගන්න අමාරුයි. අපිට හොඳට ප්‍රකට වේ ඇහෙන් දකින එකයි කණෙන් ඇහෙන එකයි. ඔය දෙකේදී බලන්න කණෙන් ඇහෙන කොට වුණත් දැන් මම කතා කරන එක දැන් ඇහෙනවනේ කණෙන් ඇහෙනවනේ. දැන් මේ වෙලාවේ තව සද්ද කණේ වදින්නේ නැද්ද? එතකොට එකක් දෙකක් අපේ අවධානයකට යනවා මේ අහන එක නවත්තලා. එහෙම නෙමෙයි, දැන් අවධානයේ යන්නෙම නැති සද්ද කොච්චර තියෙනවද මේ මොහොතේ නේද? මං කතා කරන එක අහන වෙලාවේ කනේ සද්ද තව දහස් ගාණක් වදිනවා නේද? ඒව ගැන කිසිම අදහසක් අපිට තියෙනවද? දැන් මේ මොහොතේම අපි ලෝකෙට අයිති පැත්තෙන් කතා කරාම අපි දන්නවනේ කනේ ශබ්ද දහස් ගාණක් වදිනවනේ. තව අපිට කිසිම අදහසක් තියනවද ඒ ශබ්ද ගැන? එතකොට ඒ ශබ්ද අහන්න කනක් ඉපදුනා කියන කතාවක්වත් තියනවද? දැන් මං කියන ශබ්දේ මං කතා කරන ශබ්දේ නම් අහනවා ඒක අහන්න කනකුත් තියනවා කියන තැනනේ අපි ඉන්නේ. එතකොට ඔය මොහොතේම අපි නොදන්න කණයි සද්දයි ගොඩාක් කියදිලා නේ. මේ අදහස තේරුම් ගන්න පුළුවන්ද? නැත්නම් අපි දැන් ඇහෙන් දකින එක ගත්තාම අපි ඇහෙන් දකින ඔය රාමුව තුල අපි නොදකින ඒවා ගොඩාක් තියනවා නේද ඔය ෆ්‍රේම් එක ඇතුලේ? හැට වදින පින්තූරේ ගත්තොත් ඒකෙන් එකක් දෙකක් විතරයි නේද අපි දැකලා තියෙන්නේ ඇත්තටම. අනිත් ඒවා ගැන يعني දකින්නවා කියන අදහසක්වත් එන්න බෑ නේද? මොකද දැක්ක දෙයක් නැහැ. يعني අපි දන්නේ නැහැ නේද දැකපු දේ. අපි දැක්කා කියන්නේ දැකපු දේ හින්දානේ. ඇහුවා කියන්නේ ඇහුණ සද්දේ හින්දානේ. ඔය ඔය දැකපු දේ හරි සද්දේ හරි දැනගත්ත නැති ඒවයි අපිට දැක්කා කියලාවත් ඇහුවා කියලාවත් වචනේවත් දාන්න පුළුවන්. යතිලම නෑ නේද?
අවසරයි ડોක්ටර්. එතන දැන් අපි අර උදාහරණයට සම්බන්ධ කරමු. දැන් වතුර බල්ලේ පේනවා කියන්නේ එතනදී දැන් අපිට ඒ පේන බල්ල ගැන සැලකුවොත් අපිට අර නොපෙනෙන අනිකුත් එක්ක ඔක්කොම අමතක කරලා ඒ පේන බල්ල ගැන සිද්ධිය ගත්තොත් එතනත් මුලාවක් තියෙනවා නේද? දැන් ඊ අපිට ලැබිච්ච බල්ලගේ අන්න ඒක පොඩ්ඩක්
ඒ මුලාව අපිට හිතෙනවා දැන් ඒ සිද්ධියෙන් අපිට මුලාව දකින්න පුළුවන් කියලා. ඒ සිද්ධියෙන් තමයි අපි මුලාව අල්ලගන්නත් ඕන. ඒ වුණාට අපිට හිතෙනවානේ ගෝචරත්වයේ විතරයි මේ වැරද්ද තියෙන්නේ කියලා. හැබැයි අපි වැරද්ද හරියටම දන්නේ නැහැ. දන්නේ නැහැ කියන්නේ දැන් ඒ ගෝචරත්වය يعني වතුරේ බල්ලා පේන සිද්ධිය විතර අපිට නොපෙනෙන දේවල් ගැන අපි කතා කරන්නේ නැහැ. එතකොට දැන් නොපෙනෙන දේවල් ගැන කතා කරන්නත් බෑනේ, කොහොමද දන්නේ? නැහනේ. නේද? අපි දැනගත්තු දේ එක තමයි කතා කරන්නේ බල්ලෙක් කියලා දැනගත්තා. එතකොට ඒක හොයාගෙන හොයාගෙන ගිහිල්ලා ඒක පළවෙනි කරුණ තමයි අද පෙන්වී වතුරේ බල්ලගෙන් පටන් අරන් බල්ලා සකස් වුණ පැත්තට යන්න බෑ. ඒ කියන්නේ අපේ අපේ අපි බලන කෝණය වෙනස් වෙන්නේ නැහැ. කෝණය වෙනස් වෙන්න නම් අපි අර නිරෝධ පැත්තේ ඉඳන් මේක දකින්න ඕන. ඒ කියන්නේ අපිට ඈත වතුර පේනකොට අපි මේ පැත්තේ ඉඳන් ওই වතුර බොරුයි කිව්වට වැඩන්නේ. මේ කෝණේ වෙනස් වෙන්න ඕන අර කාන්තාරේ පැත්තේ ඉඳන් එන කෙනාගේ මානසික. මොකද එයාට වතුර කියලා අදහසක්වත් උපදින්න විදිහක් නැහැ. අනේ ඒ නිරෝධය පැත්තේ ඉඳන් ඇයි මේ වතුර ගැන කතා කරන්නේ? එතකොට ඒක සකස් වීමක්මයි කියන නුවණ පිහිටලම තියෙනවනේ. ආයේ අමුතෙන් හිතන්න ඕනේ නැහැ. අපි මෙහෙන් හිතන්න ගියොත් ඕක අර අගස් වෙන බවත් හිතා ගන්නයි. ඒක සෑහෙන අමාරු වැඩක්. දෘෂ්ටියේ ඉන්න කෙනාට කොහෙත්ම කරන්න බැරි වැඩක්. ඒකට ඒ නිසා තමයි
ඩොක්ටර් හරි හරි. ඒ කියන්නේ දැන් මේ පැත්තේ ඉන්න කට්ටිය මිරිඟුවක් මේ මිරිඟුවක් නෙමෙයි මේ පැත්තේ ඉන්න කට්ටිය වතුර හදාගෙන තමයි මේ පැත්ත බලන්නේ. දැන් අර මිරිඟුව පැත්තේ ඉඳලා ඉන්න කෙනාට ඔයා වතුර හදාගෙනම නැති බව ප්‍රත්‍යක්ෂයිනේ. ඒ හින්දා එයාට වතුර ලැබෙන්නේ නැහැ. නමුත් මේ පැත්තේ ඉන්න කට්ටිය අර පැත්ත බලන්නෙම මේ අර ළමයි බලන්නෙම මිරිඟුව පැත්තේ වතුර ගැන අදහස හදාගෙනවා. ඒ කියන්නේ දැන් අපි අර අදහසක් හදාගෙන බැලුවොත් තමයි මේ පැත්තේ තියෙන්නේ. එතකොට අර වතුරේ බල්ලත් බල්ලෙක් ඉන්නවා කියලා හිතාගෙන බැලුවොත් තමයි ඒ
දැන් අපිට පේන්නේ ඔබතුමා මියුට් වුණා. මේ දැන් අපිට පේන්නේ හදාගෙනමයි බලන්නේ කියන කතාවට එන්නම බෑ. ඒක තමයි අපේ දෘෂ්ටියේ ඉන්නවා කියන්නේ. දැන් වතුරේ බල්ලා හදාගෙනමයි යෝධියා බලන්නේ කියන එක දැන් හිතාගන්නම බෑ. අර වතුර හදාගෙනමයි මෙහෙ ඉඳන් බලන්නේ කියන එක අපිට එන්නේ නෑ. හැබැයි අර පැත්තේ ඉඳන් එන කෙනාට ඒක නිරායාසයෙන් එනවනේ. කාන්තාරි පැත්තේ ඉඳන් එන කෙනාට ඒ කියන්නේ එයාට ඇත්තටම වතුර කියන අදහසක් ඉපදිලාවත් නැහෙනි. එහෙන් මෙතෙන්ට එනක මේ පැත්තෙන් කවුරු හරි කියනවා ඇහෙනකම් එහෙනම් අදහසක් උපදින්නෙම නැහෙනි. හැබැයි කියක් දැන් මේ පැත්තෙන් ඉඳන් අරහෙ බැලුවොත් වතුර වගේ පේනවා. අනේ ඔහොම දෙකුත් තියෙනවා. එයා ඒ පැත්තෙන් ආවට මේ පැත්තේ ඉඳන් බැලුවහම මේ මෙහෙ ඉන්න අයට පේන විදිහම තමයි පේන්නේ වතුර වගේ නේ. හැබැයි එයාගේ යෙදිලම තියනවා නේද ඔය සකස් වීමක් කියන්නේ. අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ නේද? නෝකයි ඔය ඔය දකින්න කෝණ දෙකේ වෙනස. අපිට වතුරේ ඉඳගෙනයි ඒක බාර අරගෙනයි ඒක ඉක්මවාන දැක්පට යන්න තියෙන්නේ. අරහෙන් ඉඳන් ආව නම් ඒ බාර නොගෙනම අපි ඉන්න දෘෂ්ටි ටික යාට ලස්සනට වේ. මොන මතේ කිව්වත් ඕක දෘෂ්ටියක් නේ කියලා හොඳට පේනවා නේ. බලන්න ඔන්න ඔය දෙකේ දෙකේ වෙනස. එතකොට අර ශ්‍රුතවත්තාරි ශ්‍රාවක කියන්නේ ඔන්න ඔය ඔය ඒ අර පැත්තේ ඉඳන් ආපු කෙනාගේ දැක්මට අපිව වෙනස් වෙනවා. අපි ලෝකය දකින මෙච්චර කල් දැකපු දැක්ම උඩු යටිතුරු වෙනවා. අපි හිතපු විදිහට හිතන්නම බෑ. හිතුවත් වැරදිලාමයි. එතකොට යන්න ඒක ඒක ඉතින් අපිට ආයතන වලින් ගන්න බෑ. ඒක ප්‍රඥාවක්. එතකොට ඒ ප්‍රඥාවේ දැක්ම තමයි ඔක සංස්කරණමයි. සංස්කරණ ස්වභාවයමයි. ඒකම නුවණ තියෙන ඒ සංස්කරණේ තියෙන්නේ නොදන්න කමත්. ඒ සංස්කරණේ තියෙන්නේ නොදන්න කමත් එක්ක අවිජ්ජාපච්චය සංඛාර. දැන් අවිජ්ජාපච්චය සංඛාර නොකිය වෙන මොකක් කියන්නද ඔය කතා කරන ඕන දෙයක? හැබැයි ඒ වචනම කිව්වට අපි අපේ කෝණයෙන් දාලා අර අතන තියෙන වතුර මෙහි තියෙන අවිද්‍යාවෙන් හැදුවා. ආපහු උද්වේතාවයකට පැන්නා. අර පැත්තේ වතුර තියෙනවා, මේ පැත්තේ මගේ අවිද්‍යාව තියෙනවා. ඕක නෙමෙයි ඔය කියන්නේ. දැන් වතුර තියෙන්නේ අර පැත්තේනේ, ඈතනේ. අවිද්‍යාව තියෙන්නේ අපේ පැත්තේනේ. දැන් ආයේ දෙපැත්ත අල්ලගෙනනේ අපි ඕක ලිහන්න යන්නේ. ඒ විදිහට ලිහන්න බෑ. එතකොට පේයියි මේ ඇති කල්ලි මේ වේකි. අපි ඕක ලිහන්න යන්නේ මෙයයි එයයි කියලා ಜಾති දෙකක් හදාගෙන. අවිද්‍යාව එකක්, සංස්කරණය වුණ වතුර තව එකක්. එහෙම ලිහන්න ගියාට මේ මේ මෙතෙන්ට එන්නම බෑ. ඒ දර්ශනය පිරිසිදු වෙලා නැහැ. දිට්ඨිය සුප්පටි ඉද්දා වෙලා නැහැ. දහම ඇහිලා අනුගත වෙලා නැහැ. අපි අනුගත වුණොත් විතරයි අරයා කියන විදිහට අපිට බලන්න පුළුවන්. අපි එයාගේ එක අහගෙන අපේ විදිහට බැලුවට අවදාවත් එතෙන්ට යන්න බෑ.
තෙරුවන් සරණයි. දැන් අර පැත්තේ ඉඳලා එන කෙනාට නිරෝධය කියන්නේ නිරෝධේ ඥානය නේද? එහෙමද? දැන් ඒ පැත්තේ ඉඳලා එක්කෙනාට නිරෝධය මේ ශාස්ත්‍රය කියන්නේ නිරෝධය ගැන යාගේ මේකක් තියෙන නිසා කියන්නේ එතන නිරෝධේ ඥානය කියන එක නේද? එහෙමද?
ඔව්. ඒකේ අපි ඒ පැත්තේ නිරෝධේ ඥානය කතා කළාට ඥාන හතරම යාට තියෙනවා. එකන අපි ඉන්නේ දුකේ කියන එකත් එයා දන්නවනේ. මේ මොකද්දෝ හදාගෙන නොදන්න කමට දෙයක් මවාගෙන කියන නුවණත් එයාට තියෙනවනේ.
ඔව්.
එකන අපි අර වතුරට බුරන බල්ලා දිහා අපි දකිනවා. මේ බල්ලා මෝඩකමට මොකද්ද හදාගෙන ඌම හදාගෙන ඌම බුරන. ඒකට හැදුන දේ එළියේ තියෙනවා කියලා අපි කියන්න යන්නේ නෑනේ. ඒ සකස් වීමයි සකස් වුණා විද්‍යාවයි සේරම එකට යෙදිලා නේද? ඒවා වෙන් කරන්න බෑනේ.
එහෙමයි.
තෙන්දිත් අපිට ඔය විද්‍යාවයි සකස් වුණ දෙයි දෙකක් වෙලාමයි අපිට හිතෙන්නේ. විද්‍යාව කියන එක මොකක්ද එකක්, සකස් වුණ දෙය තව එකක් නේද? වතුරේ බල්ලා මොකක්ද එකක්, අවිද්‍යාව තව එකක්. හැබැයි බුදුහාමුදුරුවෝ ඔය වචන දෙක ගන්නේ ඊට පස්සේ කියන්නේ මේ ඇති කල්හි මේ වේ කියලා. ඒක ජාති දෙකක් ගැන නෙමෙයි නේ කියන්නේ. ඉමස්මේ සතේ ඉඳන් හොති කියලා. ඒකෙන් පෙන්නන්නේ අපිට අවිද්‍යාව කියලා යමක් අල්ලා ගන්නත් බෑ, හැදුන දෙය කියලා යමක් අල්ලා ගන්නත් බෑ. හරි.
එහෙනම්
එතකොට මේ හැදුන දේ ගැන කියන්නවත් අවිද්‍යාව ගැන කියන්නවත් නෙමෙයි. අන තියෙන සංස්කරණ බව. ඒ ධර්මතාවය පටිච්ච සම්පන්න න්‍යාය එන්නන්න තමයි අර වචන උදව් කරගත්. අපි දන්නේව උදව් කරගෙන අපි නොදන්න පැත්තක් මතු කරලා
දෙන්න.
ඒ දැක්ම තුල නිරෝධේ ඥානෙ විතරක් නෙමෙයි ඔය සතර ඥානෙම යෙදෙනවා. ඒකට තමයි සම්මාදිට්ඨිය කියන්නේ. ඒකට අපි නිරෝධේ ඥානය කියන්නේ හැමතිස්සෙම මේක නැති බව කියන පැත්තකින් බලලා.
ඔව්.
ඒකනේ. වතුරේ බලලා නැති බව කියන එකටනේ අපි නිරෝධේ කියලා කියන්නේ. නැත්නම් අතන වතුර නැති බවයි ඇත්ත කියන එකටනේ නිරෝධේ ඥානය කියන්නේ. ඊට වඩා වෙනස් මේක. එතන වතුර නැති බව නෙමෙයි. එතන වතුර කතාවක් කියෙදෙන්නේ නොදන්න කමයි. වතුර ගැන කතාවක් කියෙදෙන්නේ එතන කතාවක් නෙමෙයි. වතුර ගැන කතාවක් කියෙදෙන්නේ නොදන්න කමට. කියන අදහස.
එහෙමයි.
බල්ලා ගැන කතාවක් කියෙදෙන්නේ නොදන්න කමයි.
දැන් අර පැත්තේ ඉඳන් එන කෙනාට එහෙම කිසිම අදහසක් නැහනේ.
අන්න දැන් එයාට ඒක ඉඳගෙනම නේද එයා බලන්නේ. ওই ඥාන හතරේ ඉඳගෙනම නේද. වතුර ගැන කතාවක් එන්නෙම මේ නොදන්න කමට කියන නුවණ පිහිටලා නේද එයා. 아무තෙන් හිතලා ගන්න දෙයක් නෙවෙයි නේ.
එහෙමයි.
අන්න ඒකයි ওই දර්ශනය පිරිසිදු වෙනවා කියන්නේ. ඒ කියන්නේ අපි තියන දේ ඉන්නේ Nirodhe හිතා ගන්නවා නෙවෙයි. Nirodhe එකමයි සංස්කරණය වෙන්නේ. සකස් කරපු බව පේන්නේ නිරෝධේ ඥානයේ හිඳ. අපි දැනට කරන්නේ මේ කියන එකෙන් හිතලා හිතලා ඕක බොරුවක් කියලා හිතලා ඕක නිරෝධයි කියලා එනකට නේ යන්නේ. ඊට ඊට වඩා එනකොට
පේදාස
ඒ හතරම එකට පේනවා තව විදිහකට. අරයට නිරෝධය ගැන වෙනම හිතලා මේගොල්ලෝ වතුර සකස් කළා කියලා එහෙම හිතන්න නෙමෙයි, එක සැරේ මේගොල්ලෝ වතුර ගැන කතා කරනකොට මෝඩකමටයි ඔය කතා කරන්නේ කියන එක යෙදිලම නේද? අනේ අනේ ඒක තමයි නයි භාවිතේ. අපි ඉතින් ඕක රැවටුණාට පස්සේ ආයි හිතලා බලන එකනේ අපි කරන්නේ. දැක්කට පස්සේ දැක්ක එක වැරදි කියලා හිතනවා. ඇහුවට පස්සේ ඔය ඇහුණ එක වැරදි කියලා හිතලා බලලා තමයි අපි එතෙන්ට යන්නේ.
දැන් කොහොමඩත් එහෙම මුලින් එහෙම හිතලා බලන්න වෙනව නේද සර්?
අපිට හිතලා බලන්න වෙනවා. හිතලා බලනවා කියන එක ඥානය නෙවෙයි.
එහෙමයි.
ඥානය එන්න ඉතින් ඔහොම ඉවස ඉවස බලන්න ඕනේ. ඇයි මෙහෙම කියන්නේ? මේ මේ වේග කියන්නේ. අනේ
එහෙමයි.
ඒකේ ඒකේ අර දර්ශනය පිරිසිදු වෙනකොට අමුතුවෙන් හිතන්න පැත්තක් නෙමෙයි. දැන් මං කිව්වේ දැන් ශරීරය ගැන එක එක ඉරියව්වෙදි බලන්න කියලා. ඕක බලනකොට බලනකොට දැන් ශරීරය කියන එක ගැන කතාවක් එන්නෙම නොදන්න කමට කියලා ඒක නුණක් පිහිටන නේද? බලපුවා දන්නවනේ. මුලින් උත්සාහයක් කරන් තමයි බලන්නේ. බලනකොට බලනකොට දැන් කොහෙන්ද මේ ශරීර කතාවක් ආවේ නේද? මේ වගේ එකක් මේ ශරීර කතාවක් ඉන්න බැරි තැනක නේ මේ එකක් ඇවිල්ලා
තියෙන්නේ. ශරීර කතාවක්
අන්න හරි. ඒක එන එකම වැරද්දක් නේ කියලා නිකන් දැනෙනවා නේද හිතට?
ඔව්.
අනේ ඒක ඒක හිත හිතා ගන්න එක නෙවෙයි. දැන් මුලින් කරන්නේ හිත හිතා තමයි. දැනීමක් තියෙන්නේ. දැනීමේ කොහෙද ශරීරයක්? ඔය නිකන් අපි ඇනලයිස් කර කර බලනවනේ උක.
ආ. ඔව්.
බෑ ඔක නිකන් අර පේන්න ගන්න මත්තමකට එනවා. ඒ කියන්නේ අරක හිතලා හිතලා පුරුදු වෙලා බ්‍රේන් වොෂ් කරගෙන නෙවෙයි. ඊට වඩා දැක්මක් මම ඇති වෙන ගතියක් මේ කියන්නේ. හරි
ප්‍රඥාවට ඒක ඉබේම
අන්න ප්‍රඥාවට ගෝචරයි. ප්‍රඥාවට පේ. ඒ පේන එකේ ආයි වෙන් කරන්න දෙයක් නැහැ. අර හතරක් තියෙනවා නේ. නිරෝධය නිරෝධය
එහෙමයි.
මම එකයි මේ ශරීරය සකස් කරලා වියනෝ එකක් සකස් වෙලා. ඒක පේනවනේ නේ.
එහෙමයි.
ඒක අර මුලින් පේන්නේ ඔය හීනයක් දකිනවා වගේ මට්ටම.
එහෙමයි එහෙමයි.
මොන මන් දැකපු හීනේ. දැන් ශරීරේ තියෙන හීනේ නම් ඕක වෙන කෙනෙකුට පේන්න බෑනේ.
එහෙමයි.
එතන නුවණක් නේද එන්නේ.
ඒක
සකස් කිරීමක්මයි කියන පැත්තට ටික ටික යමු වෙනවා. දැන් අපි සකස් කිරීමක් නම් තව කෙනෙකුට ඒක ලැබෙන්න බෑනේ.
එහෙමයි.
අවුත් කෙනෙකුට ලැබෙන්න බැයි නා. අපිට ලැබෙන්නේ කොහොමද?
අපිටත් එහෙමයි.
ඒක එකපාරට නෙමෙයි. මොකද අපි ජීවත් වෙන්නේ ශරීරය තියෙනවා කියන තැනනේ. ශරීරයෙන් අපිට වේදනා ටික දැනෙන්නේ නේද?
එහෙමයි.
ඇවිල්ලා කනකොට ශරීරයක් නැහැ කියලා කියන්න බෑනේ.
එහෙමයි.
හැබැයි අර එතෙන්ට සිහිය එක ප්‍රඥාවේ භාවිතේ වුණොත් මේ ඒවා උපදින්නෙම නදන්න කමට කියන නුවණ යෙදෙනවා. උපදින්නෙම නදන්න කමට කියන නුවණ යෙදෙනවා. ඒක තමයි ඒ ප්‍රඥාවේ භාවිතේ. උපදින්නෙම ලැබෙන්නෙම නදන්න කමට. ඒතකොට ලැබුණ දේ ගැන නෙමෙයි මේ හිතන්නේ ලැබෙන බව. සකස් වෙන බව. සකස් වෙන භවයේ ලැබෙන්නේ සංස්කරණය තමයි ප්‍රඥාවට පේන්නේ. එතකොට සංස්කරණය වුණ දේවත් සංස්කරණය වුණේ මොනවා හින්දාද කියන කතාවවත් කියෙදෙන්නේ නැහැ එතකොට.
එහෙමයි.
දැන් අපිට සංස්කරණය වුණ දේ නැති කරන්න ගිහිල්ලා මේ හින්දානේ ඔක හම්බ වුණේ කියලා ඒ කතාවට යනවා. මේ හින්දානේ කතාවත් අදාළ නැහැ මේ අපි හොයන එක. ඒ කියන්නේ දැන් ශරීරය ගැන හොයන්න ගිහිල්ලා කියනවා ඔන්න දැනීමක් තියෙන තැන ශරීරයක් හදාගෙන කියලා.
එහෙමයි.
ඇයි දැනීමක් තියෙන එකක් කතා කළේ? ඒක ගැන හොයන්න කිව්වේ නැහැ. අපි කියනවා ශරීරයක් නෙමෙයි දැනීමක් තියෙන කියලා.
නැහැ.
ඇයි දැනීමක් ගැන කතා කළේ? ඒක ගැන කවුරුත් ඇහුවේ නැහැ. ශරීරය කියන්නේ දැනීමක් නෙමෙයි. ඒක එහෙමම වෙනස් ಜಾති දෙකක්.
අපි ඉතින් අර දැනුමට ඒක හිතා ගන්න ඕනේ.
අපි හේතුව හොයන්න යනවා.
එහෙමයි.
හේතුව හොයන්න යනවා කියන්නේ මතක තියාගන්න ඵලය තියෙනවා කියන්නේ. ඵලය වියන හැක්කක් නම් ආයේ ඕකේ හේතු තියෙනවද?
නෑ.
ඵලය නිරෝධ ධර්මයක් නම්
හේතුවක් තියෙන විදියක් නෑ.
හේතුවක් තියෙන විදියක් නෑ. එකයි අර හේතුවයි ඵලයයි දෙකම ඉක්මවා යනවා. දැන් අර මමාවල දැන් හේතුව කියනවා අපිට ගන්න පටන් ගන්න. ඇහැ රූපේ නිසා තමයි චක්කු විඥානය නිසා තමයි දැකීම කියලා බුදුහාමුදුරුවෝ කියනවා. අටවෙනි නන්දකෝවාද සූත්‍රය එහෙම කියනවා නේද?
එහෙමයි.
ඊට පස්සේ ඒ හේතු ටික අපි අල්ලගෙන නේද? ඉතින් හේතු ටික නිත්‍යද අනිත්‍යද කියලා අහනවා. ඇහැ නිත්‍යද අනිත්‍යද? රූපේ නිත්‍යද අනිත්‍යද? තෙල් නිත්‍යද අනිත්‍යද? තිරය නිත්‍යද අනිත්‍යද? දැල්ල නිත්‍යද අනිත්‍යද? එහෙනම් ඒ නිසා ආලෝකේ නිත්‍යයි කියන්න පුළුවන්. එතන අනිත්‍ය කියන එක මතක තියාගන්න අපේ අර වෙනස් වෙන අනිත්‍ය නෙමෙයි. ලං වෙන්න බෑ න උපේ. අල්ල ගන්න බෑ න උපාදීය. කියන පැත්තෙන් අනිත්‍ය දකින්න. يعني සමුදය දකින්න. කතා කරන්නම බෑ කතා කළේ නොදන්නකම. අර මිරිඟුවේ වතුර ගැන කතා කළා වගේ. වතුරේ බල්ලා ගැන කතා කළා වගේ. ඒ දර්ශනෙන් අනිත්‍ය දකින්න ඕනේ. මොහොතකටවත් කරන්න බෑ.
දැන් එතකොට දැන් ওই දැනීම කියලත් ඒක අපි එහෙම හිතාගන්න එකත් ඒකත් ඉතින් අපි හිතලානේ ඒක දැන් මේක දැනීම කියලා අපි දන්න හින්දානේ ඒ කියන්නේ කල් දැන් දැනීම කියන්නේ මේක ඇසීම කියන්නේ එහෙම
දැනීමනේ දැනෙනවා කියන්නේ මොකක්ද අර ශරීරය කියන්නේ මොකක්ද වගේ දැනෙනවා කියන්නේ මොකක්ද හම්බ වෙනවද කියාගන්න පුළුවන් වෙයිද දැනීමක් කියන්න පුළුවන් ද ශරීර කොටසක් නැතුව?
දැන්
දැන් ඒ කය කියන්නේ පිහිටිය නැති ස්වභාවයක් නක් නේද?
එහෙනම්
පිහිටි ඒකයි අනිත්‍ය කියන්නේ නොපිහිටි නේ.
ඔව්.
ඒතකොට ඒකට දැනුණා කියලා
කියන්නේ?
ඒ කියන්නේ අර මිරිංගුවේ වතුර ඒ වතුර හීතලයි කියලා කියන්න පුළුවන්.
දැන්
බෑනේ නේ. ඒ නොපිහිටි දෙයකටනේ අපි සම්බන්ධ කරලා තියෙන්නේ. අර මිරිඟු ජලයේ පිහිනනවා කියලා එහෙම කියන්නේ අන්න ඔය වගේ අදහසක්. නනවා කියන එක කතා කරන්න බැහැනේ මිරිඟු ජලයේ.
නෑම.
යෙදෙන්නේ නෑනේ. ඒ ඔකට කියන්න තියෙන්නේ ඉතින් ඊතර වෙනවා කියන එක විතරයි. මොකක්වත් එල්ලෙන්න විදිහක් නෑ අල්ල ගන්න විදිහක් නෑ. ඒක විස්තර තව එකක් අල්ල ගන්න බෑ.
නේද?
ඒකම ඒකෙන් පිහිටන්නේ නෑ. ඒකම ඒකෙන් ඊතර වෙනවා. ඒ සිද්ධිය සිද්ධියෙන් දකිනකොට සිද්ධිය ගැනම කතාවක් නැති වෙනවා.
එහෙමයි.
ඒකට අපි ඇහැ රූපේ තිබුණොත් නේ දැකීම කතාව තියෙන්නේ. ඒ ඇහත් අනිත්‍ය නම් රූපෙත් අනිත්‍ය නම් දැන් දැකීම කොහොම කතා කරන්නේ?
එහෙමයි.
දැකීම කියන්නේ මොකද්ද? අර්ථය.
අර්ථයක් නැති වෙන්නේ කියන්නේ කියන්න දෙයක් නැහැ වගේ නේද?
කියාගන්න බැරි වෙනවා. ඒ කියාගන්න බැරි වෙන එක ඥානයට පේන්න ඕන. මේවා කියන්න ගියේ නොදන්න කමට පේනවා ඊට පස්සේ. මේ අරමය දාලා විස්තර කරේ ලෝකයක් හැදුවේ නොදන්න ගමටමනේ කියන එක ඒක එක්ක නිකන් දැක්මක් එන්නේ. ඕක ඔය පරීක්ෂණය කරන්න නැතුව ඔය කියන ටික අහගෙන හිටියොත් එන්නේ ආලෝකයක් නැහැ, ශරීරයක් නැහැ, මම කියලා කෙනෙක් නැහැ. ඕක දැක්ම නෙමෙයි. ඔය අපි උච්ඡේදයට පණිනවා. ඒ කියන්නේ බලෙන් දා ගන්න බෑ මේ. එකයි වෙන්නේ අමාරුව ඔය විදර්ශනය කියන එක වෙන්නම ඕන. තත්ත විපස්සතිය කියන එක වෙන්නම ඕන. නැතුව අපිට මේ අහගත්තු ටිකෙන් නිගමනවලට ගිහිල්ලා බෑ. එහෙම යන ඒවා කොම දෘෂ්ටි. ඔය කියන්නේ මේකයි කියලා අපිට හිතනවනේ ඒවා කොම දෘෂ්ටි. දැකීම් නෙමෙයි. දැකීම් වෙන්න නම් ඒක එක්ක යෙදෙන්නම ඕන මේ කියන එකට අනුගත වෙලා. ඇහෙන දෙයට අනුගත වෙලා සිද්ධිය හොඳට බලන්න ඕන. මොකද්ද මේ කොහොමද මේ මෙහෙම වෙන්නේ? ඒකත් එක්ක යෙදෙන්න ඕන. අර ඒ සඳහා ඒක නිකන් බලන්න බැරි හින්දා ඒ බලන්න ඕන විදිහ නුවණ එන්න තමයි අපි දහම අහන්න ඕන විමසන්න. සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරය. ඔය දෙක නැතුව තනියෙන් භාවනා කරාට මෙතෙන්ට එන්න බෑ. මොකද අපි හිතන දකින කෝණේ වෙනස් වෙන්නේ. ඒකෙන්මනේ අපි අත්දකින්න හදන්නේ. ඒතර මේ දහම එහෙම අත්දකින්න පුළුවන් එකක් නෙමෙයි. බුදු කෙනෙක්ගේ සරණ විතරයි. බුදු කෙනෙක් කියන එකට අනුගත වීම ඇරෙන්න වෙන විදිහක් නැහැ. එහෙනම් අපිට බුදු කෙනෙක් කියන එක හරියටම ඇහෙන්න ඕන. අපේ අදහස් දාන්න නැතුව ඒක එකම විමසීම. ඒකට දෙන වචනේ තමයි විචක්ෂණය කියන්නේ. ඒ සත්‍ය මොකද්ද කියලා අපි ඇහෙන එකත් අනුවයි. ඇහෙන එකත් අනුව සත්‍ය මොකද්ද කියලා විමසනවා. අපි සත්‍ය දන්නවා නෙමෙයි. දන්නවනම් විමසන්න දෙයක් නැහැ. ඒක අපිට ශ්‍රද්ධාව තමයි අපිට හම්බ වෙන හැම එකක්ම ලෝකෙනේ. ඕක දුකයිනේ කියලා ඇහිලා තියෙනවා. අපිට දැනිලා නෙමෙයි. බුදු කෙනෙක් කියලා තියෙනවා. කොහොමද එහෙම වෙන්නේ කියලා අපි පරීක්ෂණය කරන්න ඕන හොයන්. ඒ හොයන්නේ අර ඇහුණ දෙයක් එක්ක ඒකට අනුගත වෙලා ඒකත් එක්ක විමසීම. එක එක එක්කෙනාට එක එක විදිහට එක එක පරියායන් වලින් මේ අර හොයන්න ගෝචර වෙන්න පුළුවන්. එක්කෙනෙකුට හරියන පරියාය තව කෙනෙකුට හරියන්නේ නැහැ. මොකද අපි එක එක්කෙනාගේ වැටහෙන විදි වෙනස්නේ. එහිඳ තමයි බුදු කෙනෙක් එක එක විදිහට මේ ධර්මතාවේ දේශනා කරන්නේ. සූත්‍ර ගොඩාක් තියෙන එකයි. හැම එකෙන්ම ගෙනියන්නේ එකම ධර්මතාවයට, එකම දැක්මට, සම්මා දිට්ඨිය කියන තැනට, සතර ඥානෙට. හරි, එරුවන් සරණයි.
එරුවන් සරණයි ડોક્ટર රවි, ප්‍රශ්නයක් අහන්න වෙලාව තියනවද?
ඔව් අහන්න.
මේ ડોક્ટર රවි, මේක මේ ධර්ම සාකච්ඡාවකදී හෙච් එකක්, ඒක නිවාකරණය කරගන්න යහන්නේ. අර ආනන්ද සූත්‍රයේ තියෙනවානේ ආනන්ද ස්වාමීන් වහන්සේ සෝවාන් වෙච්ච ඒකෙදි කියනවානේ උපාදාය ආවුසෝ ආනන්ද අස්මීති හෝති නෝ අනුපාදාය කිංච උපාදාය අස්මීති හෝති නෝ අනුපාදාය කියලා රූපං උපාදාය අස්මීති හෝති නෝ අනුපාදාය කියලා පහටම කියනවා මේ වේදනා සංඥා සංකාර විඥාන වලට. එතකොට එතනදී ඒ ආනන්ද ස්වාමීන් වහන්සේ එතනේ උපාදාය කියලා එතනදී ඒ අදහස් කරන්නේ ආර්ය ශාසනයේ අර ඉස්සල්ලා හපු ප්‍රශ්නේම ඒ ආර්ය ශාසනයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උපාදානේනේ. එහෙම නැතුව ඒ මං ඒ අහපේ හිච්ච ධර්ම සාකච්ඡාවේදී එතනදී විස්තර කරන්නේ අර අනාර්ය ශාසනවල තියෙන උපාදානේ අරගෙන ඉතින් හරීම ලේසි විදිහට මේ බොහොම තේරෙන සරල විදිහට මේක තමයි මාර්ගය කියලා විස්තර කරනවා.
එතකොට මේ සම්පූර්ණයෙන් වැරදි අදහසක් නේද එතන ඒ යෙදිලා තියෙන්නේ. මට ඒක දැනගන්න ඕන ડોક્ટર රවි.
උපාදාය නැත්නම් උපාදාන අල්ල ගැනීම අල්ල නොගැනීම වගේනේ. උපාදාය අනුපාදාය
අනුපාදාය
ඒක ඉතින් ආර්යද අනාර්යද කියලා කතාවක්
නෑ. එතෙන්දී අහපු මේ ඇත්ති වෙච්ච ප්‍රශ්නය තමයි දැන් උපාදානය දුරු වෙලා ආනන්ද ස්වාමීන් වහන්සේ මේ මාර්ගඵලයකට ලබන්නේ අත්වාද උපාදානයේ ප්‍රඥාවෙන් දැකීමෙන්නේ නැතුව අර ඉස්සෙල්ල ප්‍රශ්නේදී අර චූල සිංහනාද සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ අනිත් ශාසන වල එහෙම මාර්ගඵල නැහැ කියලා. ඉතින් අර එතනදී බහු ප්‍රශ්නේ තමයි දැන් අර නිකන් අත්වාද උපාදානෙ අයින් කළා ඒ කියන්නේ තමා කියන එකේ වැරද්ද දකින්න නැතුව අර අර උපාදානෙ අර අපේ කෙලෙස් යටපත් කළා ගන්න උපාදානෙන් මේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු නිවන් මගට යන්න පුළුවන්ද කියන එක.
එමයි අවබෝධ කරනවා කියන තැනයි සම්මාදිට්ඨිය කියන එක කියදෙන්නේ නේද? ඇහෙන දේ ඒ අනුව දකින්න.
එහෙමයි.
ඇහෙන දේට අනුගත වෙනවා කියන්නේ ඇහෙන දේ ඒ විදිහටම දකිනවා අපේ අදහස් දාන්නේ නැතුව.
නැතුව.
ඒකමයි සම්මාදිට්ඨිය වෙන්නේ සතර ඥානය
වෙන්නේ. එහෙමයි.
සතර ඥානය එන්න බෑ දහමක් නැහැ. සද්ධර්මය නැහැ. හරි.
එහෙම.
හැබැයි ඔකේ අනිත් පැත්ත තමයි දහම ඇහෙන්න කලින්. ඒ කියන්නේ ඊට මොහොතකට කලින් දකින්න කලින්. හරි.
එහෙමයි.
එයාට අපිට කියන්න ඉන්නේ පෘථග්ජනද නැත්නම් ආර්ය.
දහම ඇහෙන්න මොහොතකට කලින් පෘථග්ජන.
අන්න. ඒක ඇහෙන්න කලින් ආර්ය කියන්න බෑනේ.
බෑ.
ඒ සූත්‍රය කියද්දිම ඊට මොහොතකට කලින් ආර්ය කතාව කියන්න බෑ. සෝවන් කියන්න බෑ.
බෑ.
සම්මාදිට්ඨිය තියනවා කියන්න බෑ.
බෑ.
සුත්තවත්ත ආර්ය ශ්‍රාවක කියන්න බෑනේ.
බෑ.
ඔතන කියන්නේ නැහැ අසුත්තවත් පුතග්ජන.
පුතග්ජන කියලා.
ඒ හින්දා අපිට එහෙම බෙදන එක නෙමෙයි. මේ දැක්ම ආවද නැද්ද? සුත්තවත් වුණාද නැද්ද? තනින් විතරයි මේක ගන්න.
ડોક્ટર අවි මට එතනදී ආපු ප්‍රශ්නේ තමයි දැන් එතනදී දැන් ඒ කට්ටිය පාලි දන්නවා කියලා ඒ කට්ටිය මේ හිතලා ඒ කට්ටියගේ අදහස් දාලා තමයි ධර්ම විස්තර කරන්නේ. එතකොට ඔතනත් ඒ කට්ටිය විස්තර කරන්නේ මේ අර අත්වාද උපාදාන කියන වචනයක්වත් කියන්නේ නැහැ.
නෑ ඒ වචනේ කිව්වත් නැතත් ඔය ලෝකෙට අයිති අදහස අල්ලගෙන විස්තර කරන්නේ.
ඒ එන්නේ තමයි ලෝකෙට අයිති අදහස අල්ලගෙන ඒ කට්ටිය හිතනවා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දහම හරිම ලේසි එකක්. මේ හරිම ඉක්මනට නිකන් අවබෝධයට පත් වෙන්න පුළුවන් එච්චරට නිකන් හරිම මේ අර කජු කිරි වගේ නැත්නම් බුදුජානන් වහන්සේ උච්චර වචන දාලා ඒකේ බරපතලකම පෙන්වුම් කරන්නේ නැහෙනි.
නෑ ඒක තමයි අපේ අදහසට ගලපපු ගමන් මේක හරි සරලයි. ඈ හැබැයි තේරෙන්නේ නැහැ අපේ අදහස ටිකට ගලපලා ඒක හිතනවා. ඔය වචන ටිකම ලස්සනට ගැලපෙනවා. අපේ අධ්‍යයනය.
ඔව් ඒ පාලි දැනගත්තයි කිව්වට ඒක අර්ථය ගන්න දැන නැත්නම් ඒ දැනගැනීමෙන් වැඩක් වෙන්නේ නැහැ නේද? කොච්චර දැනගත්තත් අර.
ඉතින් ආර්ය මාර්ගයට වැටෙන්නේ නැහැ. මම දන්නවා කියන තැනට තමයි යන්නේ.
දැනුම එකතු වෙනවා.
ඔව්. ඒකේ තමයි අවාසනාව. ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ මේ දැනුමක හිර වුණා. ඒගොල්ලෝ හිතන්නේ ආ දැන් සෝවාන් කියලා. මට යමක් ලැබුණා කියන එක පේන්නේ නැහැ මේ දෘෂ්ටිගත වීම තුල. මට අවබෝධ වුණා කියලාමයි හිතෙන්නේ. මේක තමයි බුදුහාමුදුරුව කිව්වේ කියලාමයි හිතෙන්නේ. ඔක තමයි
ඒක තමයි.
ඒ හින්දා තමයි අපි තව තවත් ඉවසිල්ලෙන් දහම අහන්න ඕන විමසන්න ඕන කියන්නේ. එහෙම ලේසියෙන් එහෙම කරන්න බෑ කියන එක කියන්න නෙමෙයි. උනාට එහෙම ලේසියෙන් මේ සෝවන් වෙන්න පුළුවන් කියන තැනට යන්නත් හොඳ නැහැ. බුදුහාමුදුර අර අස්සලෝමෙන් අස්සලෝමිට විදින උපමා ගත්තා නම් නේද?
ඒක තමයි ඒක පතල කමන්නේ පෙන්නන්නේ.
ඔව්. ඒකයි අපි පරිස්සම් වෙන්න ඕන. වගේ ඉතින් සරලව සෝවාන් වුණ අය අද බොහොම ඉන්නවා. ඒ වගේ අය ඉතින් ඒක විස්තර කරන්නත් යන්නත් ඉන්නවා. අපි මේ බුදුදහම තියෙන්නේ ප්‍රඥාවන්තයන්ට කියලා කතාවකුත් තියෙනවනේ.
ඒ වගේම අපි අනිත් පැත්තෙන් සමාවෙන්න අය වගේම අපි අනිත් පැත්තෙන් බුදුරජාණන් වහන්සේට අභූත චෝදනාවකුත් කරනවා නේද? අර විශාරද ඥාන ඒවා ඔක්කොම නිකන් ඉතාම සැහැල්ලුවට ගන්නවා අපි.
නේ ඊටත් වඩා අපි බුදුහාමුදුරුවෝ කියන එකයි කියලා අපේ අදහසක් කියන එකම තමයි අභූතයෙන් චෝදනා කිරීම.
ඒක තමයි ඒක ලොකු වරදක්.
ඔව් මොකද ලොකු වරදක් වෙන්නේ තව ගොඩාක් පිරිසක් නමග යනවනේ.
අන්න ඒක තමයි.
Tamanta විතරක් නෙමෙයි. Taman ඒ මතේ හිටියන එක Tamanta විතරයි ඒක අනිත් අයටත් කියන්න ගියාම ඒක බලවත් අකුසලයක් වෙනවා. කරන්න දෙයක් නැහැ. දැයිකින් ඒක එතන මට හිතන විදිහට මං කියන්නේ ඒ අකුසලේ අඩු කරගන්න පුළුවන් මට හිතන විදිහට නම් බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ මේකයි කියලා කිව්වොත් පොඩ්ඩක් බේරෙන්න පුළුවන්. ඒ දේරුම් ගත්ත හැටි බුදුහාමුදුරුවෝ කිව්වේ මේකයි කියලා මේකයි හොවන්නේ එහෙම කියලා කියනකොට නම් ටිකක් ඒක දරුණු.
අර සාති භික්ෂුව වගේ යමක විශ්ව
වගේ. ඔව් එතකොට අර දෘෂ්ටි වලමයි දෘෂ්ටියේ එහෙම දෘෂ්ටියේ පිටියට කමන්නේ සත්‍ය හොයන අවංක ගතිය තියෙනවා. එයි කාම්ද්‍රෝ කවුවත් ඉුවට පිළිගත්තේ නැහැ. යාට ඒක වැටෙනකන් එයා ඉන්න එකේ හරි කියලා ඉන්නවා. හරි ඒකේ වරදන්නේ නැහැ. ඒ එතකොට දැන් එයාගේ මොකද සත්‍ය හොයන ගතිය නැතිලා නැහැනේ. මේකමයි ඇත්ත කියලා එතන නැවතිලා නැහැ. තව කෙනෙක් හරි එක පෙන්නලා දුන්නොත් ඒක මේ කරුණාවක් කියලා එයාට තේරෙන්න කිව්වොත් එයා ඒක පිළිගන්නවා නේ. ඒකනේ රහත් වෙන්න පුළුවන් උනේ. දෘෂ්ටිය කඩාගෙන යනවා.
එහෙමයි.
ඔව්. ඒකට මේ මතයක ඉන්න එක නෙමෙයි. ඒකමයි හරි කියන තැනට යන එක අර ඉදමේව සත්‍යං කියන එකට යන එකේ ප්‍රශ්නේ තියෙනවා. ඒක ගොඩක් වෙලාවට වෙන්නේ ඒ වගේ අයට හරියක ඇහිලා නැහැ. හරි. ඒගොල්ලන්වත් ප්‍රශ්න කරන අය හම්බ වෙලා නැති වෙනින්දත් වෙන්න පුළුවන්. ඇයි දැන්
ඒ වගේම
ඕක හරි කියලානේ අහගෙන යන්නේ.
ඒක තමයි ඒ වගේම අහන්න ඕනකමකුත් ඇති වෙන්නේ නැපයි වෙන හරි කෙනෙක් කියන එක. ඒකටත් කැමැත්තක් නැත්නම් ඉතින් අර අසුචි වලේමනේ වැටිලා ඉන්නේ.
ඒක තමයි මේකේ බානකත්වේ වැඩි. අපි දන්නවා කියලා හිතන්න ගිය ගමන් අහුවෙනවා. එහෙනම්දයි අර මට වැටුණා කියලා හිතෙනවා නම් තව පරිස්සම් වෙලා තව ටිකක් හොයන්න කියලා අපි කියන්නේ. තව දහම අහන්න විමසන්න. මට වැටෙනවා නම් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. එකක් මටත් ඔක පුළුවන්. ඉතින් බුදු කෙනෙක් ඕනේ නැහැ නේ එහෙනම්. අර බුදුහාමුදුරුවෝ ගැන ශ්‍රද්ධාව අඩුයි. අපිටත් පුළුවන්. ඉතින් මට පුළුවන් නම් තව කොච්චර අයට පුළුවන්ද නේද? අපිට වඩා හිතන්න පුළුවන් හොයන මේවයි යෙදෙන කොච්චර අය ඒ කාලේ හිටියද? එතන අපේ නැති වෙන්නේ බුදුහාමුදුරුවෝ ගැන ශ්‍රද්ධාව. වැඩි තියෙන්නේ ඔක. ඉතින් අපි දැන් කලින් හිතාගෙන හිටිය දෘෂ්ටියක් තව මතයක් ඇහෙනකොට කැඩෙනවා. එතකොට අපිට හිතෙනවා දැන් තමයි අවබෝධ වෙන්නේ ඉස්සෙල්ලා අපි හිතියේ වැරද්දක. අපි ගොඩක් වෙලාවට වෙන්නේ දැන් අවබෝධ වුණ එකත් තවත් දෘෂ්ටියක්. මේක පේන්නත් කාලයක් යනවා. එහෙම එහෙම තමයි ඒක යන්නේ ඉතින්. ඒකේ එතකොට අපිට අර ඔන්න මම දන්නවා කියන තැනට ගියේ නැත්නම් ඉතින් ගැටලුවක් නැහැ. හැබැයි අපි ඉන්නේ අපි දන්න එකේ තමයි. ඒක මේ මේ දන්නේ නැති දෙයක් හරි කියලා එහෙම පිළිගන්නත් බෑනේ. අපිට ඉදන්න එක තමයි අපේ සත්‍ය. හැබැයි අපි ඒක පරම සත්‍ය කියලා මේකමයි උතුම් සත්‍ය කියලා ගන්නෙ. තව තව දහම හොයනවා, විමසනවා, සාකච්ඡා කරනවා. ඒ හින්දා තමයි මම දකින්නේ අර බුදුහාමුදුරු මුළු ශාසනයම පවතින කල්යාණ මිත්‍රයා මත කියන කතාව එහෙම කියලා තියෙනවා. අපිට කොතනවත් නොතින්න බෑ රහත් වෙනකම්. දැන් දන්නවා කියන තැනට යන්න බෑ. ගියොත් වරදින්න chance එක තමයි වැඩි. දැන් ඊතරම කල්යාණ මිත්‍රෝ ඇසුරු කරන්නේ. ඇසුරු කරනවා කියන්නේ කියන දේ පිළිගන්නවා නෙමෙයි. ඒක අර හොයන්න තැන් පෙන්නනවානේ. තව තව විමසන්න තැන් මෙන්න මෙතන මෙහෙම තියෙනවා ඇයි මේ කියලා නිකන් ඒ තැන් මතු වෙනවානේ. ඒ ඇසුරු කිරීම තුළ අපි වෙන ඒවා අහන්නේ නැතුව අපේම මත ඒ පැත්තකට වෙලා හිටියම ඉතින් අපි දන්න එක ඇත්ත වෙලා ඕකෙම ඉන්නවා.
එහෙම තමයි.
දැන් මට සමහරු ඊයේත් කෙනෙක් කතා කළා. ඉතින් අර මම අවුරුදු ගාණකට කියපු එකක් අරගෙන පොත් බල බලා ඉතින් එයා ඉතින් අර කොහෙන්ද බණකින් අහුණ වචන එක තේරුම අහන. ඉතින් මං කිව්වා කොහොමද ওই වචන එක තේරුම කියන්නේ? කො අපි මේ සූත්‍රය අරගෙන ඒක තියෙන්නේ කොතනද මොකද ඉතින් ඒක කතා කරන්න ඕන. මේ දැන් අහුවහම එයාට එන ඒවා අහන්න අවස්ථාවකුත් නැහැ. ඒක මොකක් හරි හින්දා ඒ ප්‍රශ්න හින්දා. හැබැයි ඉතින් හිතපු ගමන් අර ප්‍රඥානාලිකාවේ එහෙම අහනවා කියලා. ඒ ඇහුවට බලන්න දැන්. ඒ අපිට ඇත්තම දහමක් ඇහුණත් එක සැරයක් ඇහුවට අපිට තේරෙනානේ එහෙම තේරුම් ගන්න බැහැ කියලානේ. ඊ සැරයක් නම් මේක අහන්න ඕන. ඒ අහලත් තේරෙන්නේ නැති අව වැඩි වෙනවා මිසයි කියන එක සැරයක් ඇහුණාට අවබෝධ වෙන තත්ක නැත්නම් එතකොට ඒ හොඳයි කියලා හිතන දහම් දේශනා වුණත් දහසරයක්වත් ආයෙ අහන්න ඕන නැත්නම් ඒකට ආපු අපේ අදහස එන්නේ අපි ඉන්නේ මේ ආමුදුරෝ මේක කිව්වගේ ඒ ගතිය නැති වෙන්න නැවත නැවත දහම අහන්න ඕන තව තව විමසන්න ඒ බුදුහාමුදුරුවෝ කිව්වේ බණ අහන්න සාකච්ඡා කරන්න මේවා මංගල කරුණුනේ මම දන්නවා කියන තැන නැවතුමත් මේ ලැබුණ අවස්ථාව නැති කරගන්න. ඒක ඉතින් අපරාධයි. අද අපේ මනුෂ්‍ය ජීවිතය කියන එක බොහොම කෙටිනේ. අපි ඉතින් අපේ අදහස් ටික දාගෙන බුදුහාමුදුරුවෝ කිව්වේ මේකයි මම දන්නවා ඔක මට පුළුවන්. එහෙම වුණහම මේ ලැබිච්ච ෂණ සම්පත්තිය ඉතින් අහිමි කර ගැනීමක් වෙන්නේ. අපි වෙන ඒවා ඇහුවා කියලා අපිට නැති වෙන්නේ නැහැනේ මොකක්වත්. නේද?
ඒක තමයි.
තියනවා නෝ ඔක නැති වෙන්නේ නැහනේ තව මේ වෙන මිත්‍යා දෘෂ්ටික එකක් ඇහුවා.
ඒක තමයි.
ඔව්. හැබැයි ඇහෙන එකේ සාකච්ඡා කරන එකේ ප්‍රතිඵලය තමයි අපේ අඩුවක් තිබුණොත් ඒක හදාගන්න අවස්ථාව ලැබෙනවා. දහම ඇහෙන්න අවස්ථාව තියෙනවා. දැන් අපිමයි දහම ඇහෙන්න අවස්ථාව නැති කරගන්නේ. අපි විහිං. අපට දහම ඇහෙන්නේ බුදුහාමුදුරුවෝ පැහැදිලිව පෙන්නනවා බාහිරෙන් කල්යාණ මිත්‍රයාගෙන්. සද්ධර්ම ශ්‍රවණය වෙන්නේ සත්පුරිසත් සේවනය. නේද? සත්පුරිසානං දස්සාවි. සත්පුරුෂ ධම්මේ කෝවිදෝ. ඒකට ඒ සත්පුරුෂය මුණ ගැහෙන්න ඕන. සත්පුරුෂ ධර්මය අහන්න ඕන. සත්පුරුෂ ධර්මය සාකච්ඡා කරන්න. ඒ කියන්නේ කල්යාණ මිත්‍ර සේවනය අනිවාර්ය කරලා
තියෙනවා. 100%ක්ම කියලා තියෙනවා.
100%ක්ම කල්යාණ මිත්‍රයා මතයි සාසනය පවතින්නේ කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. අපි නෙමෙයි. ඉන්ද අපි නිතරම අපට නොතේරුණත් ඉතින් අපි ඒගොල්ලෝ ඇසුරු කරන්න ඕන, අහන්න ඕන. දහම නම් කියන්නේ මූලික සූත්‍ර දේශනා 90 නම් කියන්නේ නේද? අපි ඉතර නොතේරුණත් අපි ඒවා අහන්න ඕන, විමසන්න ඕන. කට අපේ අඩුවක් තියනවා නම් ඒ හදාගන්න අවස්ථාව තියෙනවා. නැත්තම් මට වැටුණා කියපු ගමන් ඒක බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. ඉද මේව සත්‍යම් මොගමයි. මේකමයි ඇත්ත කියපු ගමන් අර ධම්මාර්ගේ වැහෙනවා.
ආය හොයන්න ඕනේ නැහැ නේ එතකොට මට තේරුණානේ.
ඔව්. ඒකට අර ලැබුණ ෂණ සම්පත්තියත් නැති කරගන්න. ඒකට ඒ වගේ දේවල් වලට තමයි අර දැන් ධම්ම නැතුව අවුරුදු 100ක් ජීවත් වුණත් මරුණා වෙනිය කියලා කියන්නේ. ධම්මපදයේ ගාතාවක් තියෙනවා.
ඒක තමයි.
ඒ ජීවත් වුණාට වැඩක් නැහැ මිනිස්සෙක් විදිහට ධහම එහෙන්නේ නැත්නම් ඒක භාවිතා වෙන්නේ නැත්නම් එක දවසක් හරි ධහම ඇහිලා ඒකේ හිටියන අර අවුරුදු 100ක් ජීවත් වුණාට වඩා උතුම් කියනවා වටිනවා ඒවා ඒ ධම්මපදයේ එහෙම ගාථා තියෙනවා මට මතක නැහැ මොනවද මේ ගාථා කියලා ඒවා ඒ කියන්නේ බුදු කෙනෙක් දේශනා කරන දේවල් ඒ හින්දා අපි නිතරම කොච්චර දන්නවා වුණත් තව තව ධහම හොයන එක සූත්‍ර හොයන එක ඒවට සවන් දෙන එක විමසන එක ප්‍රශ්න කරන එක වැදගත් ඒකම නිකාන්දව පිළිගන්න එක නෙමෙයි අම ප්‍රශ්න කර කර විමසන්න ඕන සුසුසා පරිපුච්ච අහන්න ඕන ප්‍රශ්න කරන්න විමසන්න ඒක තමයි අපි මේ සාකච්ඡා වලත් කරන්නේ ගොඩාක් අපි දැන් උගාත් දන්නායිනේ ඉන්නේ ඒවා යෙදෙන අයනේ ඉන්නේ එතකොට ඒකත් අපි ආය ආය සාකච්ඡා කරන එක ප්‍රශ්න කරන එක ඒ අපි හැමෝටම උදව් වෙනවා එහෙනම් අර දැන් ඔහොම අපි අර යම් කිසි දැක්මකට ආවහන් ඊට කලින් අපි හිතිය මත ලෝකෙට අයිති දේවල් කියලා හොඳට පැහැදිලි ඒ වගේ දේවල් කතා කරනකොට ඉතින් අපිට ටිකක් ඉතින් මේගොල්ලෝ ගැන අනුකම්පාවක් ඇති වෙනවා නේද මේගොල්ලෝ මේක තාම දැකලා නැහැ තාම මේ ලෝකෙට අයිති දෙයක් ගලප ගලප දහම කියලා හිතන් ඉන්නවා ඒක පුළුවන් නම් මේගොල්ලන්ට කියා දෙන්න නැත්නම් ඒවා මේගොල්ලන්ට උදව් වෙන දහමක් ඇහෙන්නවත් සලස්සන එක තමයි කරන්න තියෙන්නේ ඒවා අහනවද නැද්ද කියන එක ඒගොල්ලන්ගේ වැඩ. බලෙන් දෙන්න බෑනේ දහම. බුදුහාමුදුරන්ගේ වැඩේ කිය අර සූකර මේ ඌරවමර පුතේනාට දහම කියා දෙන්න බැරි වුණානේ මේ. ජේතවනාරාමයේ එච්චර ඉඳලා. එහෙම බෑ. ඉතින් Tamanගේ පැත්තෙන් එන්න ඕන මේක විමසන්න ඕන. බලෙන් දෙන්නත් බෑ.
සමෝ.
ඔව්.
සර් මේ පොඩි සරල ප්‍රශ්න ටිකක් තියෙන්නේ දැන් ධර්මයේ ඇහුවනම් ප්‍රායෝගිකත්වයේදී මේ ගැටලු එකක්වත් වෙන්න බෑ සුවිසුද්ධ නිරවුල් වෙන්න ඕනේ කියලා මම මගේ හිතටම ප්‍රශ්න කරන තැනක් තියෙනවා ඒක හරි සරල ප්‍රශ්න ටිකක් මෙන්න මේක නිරවුල් වෙලා නැත්තම් යෙදෙන යෙදීමේදී මට හිතෙනවා බුදුහාමුදුරුවෝ කියපු දේවත් සර්වත් මේ පෙන්නලා දෙන තැනටවත් මං ඇවිල්ලා නැහැ කියලා. ඒ ටික තමයි සර් මං හැමදාම ක්වෙස්චන් කරන ටික මම මගේ මනස මා එක්ක කරන කතාවෙදි ක්වෙස්චන් කරන ටික සර් ඉස්සරහා පුටුවක් තියෙනවා ඒ පුටුව දැනගන්න මම මෙතන ඉන්නවා ඊයේ පුටුව තිබිලා තියෙනවා ඒ පුටුව තිබ්බ හින්දානේ මට පේන්නේ ඕක ප්‍රායෝගිකත්වයේදී සරල ගැටලුවක් ඊට පස්සේ ඒ විදිහටමනේ යෙදෙන හැම එකම අතන gedara තියෙනවා මට gedara ගියොත් අම්මා බලන්න පුළුවන් ඊටකොට ඒ දැනුවත් වීමකින් තොරව gedara ඉන්න අම්මා ඉන්නවා එතකොට ඒක දැනගන්න මම මෙතන ඉන්නවා දෙපැත්ත බෙදිලා තියෙනවා එතකොට මම ඒක කියන්නේ කොහොමද දැනුවත් වීමකින් තොරව එහෙම වුණාද ඔන්න ඔහොම ඕක එක එකක් ඔය විදිහටමනේ පැය 24 තුලන යෙදෙන යෙදීම අපි මොන ධර්මේ කතා කරා අතන කඩේ තියෙනවා මම දැනගත්තත් නැතත් කඩේ තියෙනවා මම ඉන්නවා ඒ ඉන්න කඩේට මමනේ යන්නේ ඔන්න ඔය ගැටලුව ඔය දැන් උදාහරණ ඕක මට නිරවුල් කරගන්න බැයි නම් මං මටම අවංක වුණොත් සුවිසුද්ධව ඕක නිරවුල් කරගන්න බැයි නම් මම දහමේ උණුසුමක්වත් ලබලා නැහැ කියන තැනක ඉන්නේ මං එහෙම කියන්නේ සර් මෙන්න මෙහෙම එකක් වෙන්න පුළුවන් අපි ධර්ම දැනුම ගොඩාක් දැන් අහලා පත් කියන්නේ ධර්ම දැනුමෙන් පත් වෙලා ඉඳ ධර්ම දැනුම ඥාණය වගේ ඉදිරිපත් වෙනවා
ධර්ම දැනුම ඥාණය වගේ ඉදිරිපත් වුණාම ඒක පූර්ව නිගමනයක් විදිහට ඇවිල්ලා එතනින් එහාට විමසීම වැහෙන හින්දා මෙන්න මේ කියපු වගේ සරල දෙයක් නිරවුල් කරගන්න බෑ. අන්න එතනින් තමාස මං කියන්නේ මට තියෙන්නේ සරල ප්‍රශ්න ටික. මම ක්වෙස්චන් කරන්නේ තමයි කියන්නේ විමසීම කියන තැන යෙදුන ප්‍රායෝගිකත්වයෙන්මයි. හැබැයි ඇහුණ දේ සර්ගෙන් ඒ ටික දරාගෙන හැබැයි සර් තාම අශුන්‍යයක් තියෙනවා කියන තැන සර් තෙරුවන් සරණයි.
ඔය ඒක තමයි දැන් අපි අහලා දැනගෙන එක එක තර්කවලට ගියාට වැඩන්නේ ප්‍රායෝගිකත් දැන් පුතුවක් වෙනකොට ඒ පුතුව තියෙනවනේ තියෙන හින්දානේ පේන්නේ කියන තැන නම් අපි ඉන්නේ. ඉතින් එතන විමසන්නවා පෙනීම කියන සිද්ධිය පුටුව දකින මම. ඔය ටික ඔක්කොම අපිට තියෙනවා. දැකීමක් තියෙනවා, දකින දෙයක් තියෙනවා, දකින කෙනක් අපිට ඇහිලා තියෙනවා. ඉතින් ඒවා අර කාලකාරාම සූත්‍රය එහෙම දැන් බුදුහාමුදුරෝ නම් දැකීම විදිහටම දැකලා දුටුව වඤ්ඤණා වෙන්නෙත් නැහැ, නුදුටුව වඤ්ඤණා වෙන්නෙත් නැහැ, දැකපු දේ වඤ්ඤණා වෙන්නෙත් නැහැ, දැකපු කෙනා වඤ්ඤණා වෙන්නෙත් නැහැ කියලා කියනවා. හැබැයි අපි ඉන්නේ මඤ්ඤණාවේ. මේ පුටුව තියෙන්නේ මේක එන්නේ මේ දකින මම ඉන්නේ දැනගත්තු ඉන්නේ. එතකොට ඒකත් එක්ක ඒ විමසීමට යනවා. ඒකත් එක්ක ඒ විමසීමට යනවා. කොහොමද මේක වෙන්නේ? කෙසේද මේ? කෙසේද මේ? ඒක අපිට ආයතන පරියායෙන් ගන්න පුළුවන්, ධාතු පරියායෙන්, ස්කන්ධ පරියායෙන් ඕන එකකින් ඒ දේශනාවක් එක්ක හුම එකක් එක්ක දැන් පුටුව පේනවා. අපි මූලික මට්ටමේ ඉන්නේ පුටුවක් තිබුණ හින්දානේ පුටුවක් පේන්නේ. අපි බාහිරයටනේ ඕක දාන්නේ. පුටුවක් තියෙන්න ඕන, ඇහැකුත් තියෙන්න ඕන, නැත්නම් පේන්න බෑ. තමයි සාමාන්‍ය මට්ටම. ඊළඟට හොයන්න ඕන මේ ඇත්තටම පුටුව තිබිලාද පුටුව පේන්නේ. ඒකට තමයි අර උපමා ගන්න ඕන. දැන් වතුරේ බල්ලා ඇත්තටම වතුරේ බල්ලෙක් ඉඳලාද බල්ලෙක් කියලා පේන්නේ. මිරිඟුව පේන තැන ඇත්තටම වතුර තිබිලාද වතුර තියනවා කියලා අපි දැනගන්න. ඒකට මේක ඇත්තම එහෙම يعني අපි හිතපු එක සත්‍යමද නැත්නම් මේ දැන ගැනීම මත පැනෙව්වද? දැනුවත් වීම මත පනෝලා කියලා ඒ උපමා වලින් නිකන් අදහසක් වෙනවනේ. වතුර බල්ලෙක් කවදාවත් ඉඳලා නැහැ. මිරිඟුව තියෙන තැන වතුර තිබිලම නැහැ. අපි නිකන් අපේ පැනවීමක් විතරනේ කනෝගත්තු දෙයක් කියන තැන. ඒකට මේ මූලිකව දැන් පුටුව කියන්නේ පනෝගත්තු ස්වභාවයක් කියන ගතිය. ඒ එතනින් කැඩෙන්නේ අපි බාහිරේ තියෙනම ඕන මේක දකින්න කියන අනේ ඒ දෘෂ්ටිය කැඩෙන එක විතරයි. හැබැයි ඇත්තම ඇත්ත දැක්කනිවි. හරි බාහිර කියන කතාව ඊළඟට අජත්ත අපේ පැත්ත ඇහැ හරි මොකක් හරි ඒ තියනවා කියන මට්ටම. ඉතින් ඕවා තමයි එක එක ටික ටික මේ අපි ඉන්න දෘෂ්ටි මතවාද ඒවා තව තව හොයාගෙන යන එක තමයි මේ කරන්නේ. ඒකේ ගැඹුරටම ගිහින් ඔය නිවන ගැන කතා කළා කියලා මේක අවබෝධ වෙන්නේ නැහැ. ඒව ගැන කතා කරන්නේ අපි ඉන්න දෘෂ්ටි ටික තේරුම් ගන්න. ඒක ආපහු මොනවා කතා කළත් ප්‍රායෝගිකත්වයට එන්න ඕනේ. ඒ කියන්නේ තමන් මේක අත්දකින වෙලාවේ බලන්න පුරුදු වෙන්න ඕනේ. ඊට එන ප්‍රශ්න ආයේ ආහහ සාකච්ඡා කරන එක විදිහ. මෙහෙම වෙන්නේ කොහොමද? මෙහෙම වෙන්නේ කොහොමද කියලා ඒ විමසීම. අර ඇහෙන එකත් එක්ක ඒ විමසීම කරන්න වෙනවා. ඒ හින්දා දැන් මං ඔන්න ওই ටික දන්නවා. ඒ හින්දා හරි. දැන් ඔන්න සේක භාවයටපත් වුණා. එහෙම දාගන්න බෑ. ගොඩක් වෙලාවට එන්නේ ඉතින් අර දහම් කරුණු ටික දැනගත්තා. දැන් මේක දන්න හින්දා මං සෝවාන් කියන ඒ මතයට යනවා. එහෙම වෙන එක නෙමෙයි වෙන්න ඕන. කිව්වා වගේ නිතරම ප්‍රායෝගිකත්වෙ එක්ක කරන්න දෙයක් තියෙනවා. මේ නිකන් ඉන්නවා නෙමෙයි. සිහිය පිහිටන්න තියෙනවා. ඒකේ අසාමාන්‍ය සිහියක් වෙනවා. අර ලෝකයා පිහිටන සිහියයි මේක ඥානය යෙදීමයි එක්ක එන ඒ අසාමාන්‍ය සිහිය නැත්නම් නිකම්ම සතිය නෙමෙයි. සති සම්බොජ්ජංගය වෙන බෝධි අංගයක් වෙන සතිය. ඒකට එන්න ඉතින් ඔය දැන් මේ ඔය දැන් කතා කරපු ටිකම තමයි සම්මා දිට්ඨිය එනකන් ඉතින් අපිට වෙන කරන්න දෙයක් නැහැ. තව තව දහම අහන්න ඕන, විමසන්න ඕන. ඒකේ යෙදෙන එක තමයි කරන්න තියෙන්නේ. දහම අහන්න, විමසන්න. තව තව මේ බුදුන් වහන්සේ පෙන්වන අර්ථය දක්වනවා කියලා හිතන දහම් තව තව අහන්න ඕන, තව තව විමසන්න ඕන. ඒ දහම ඇහෙන්න ඇහෙන්න අපිට හිතන්න වෙන්නේ ඔය වෙලාවේ හැරි අවබෝධ වෙයි කියන එකත් එක්ක ඒකේ යෙදී ඉන්න එක තමයි ඉතින් කරන්න තියෙන්නේ. අර දැන් දන්නවා කියන මතයට යනවට වඩා දැනගත්තත් කමන්නේ. ඉතින් තව තව අහන්න අහන්න තව තව පිරිසිදු වෙනවනේ කියන පැත්තෙන් අහන්න, විමසන්න. ඒකෙදි ඔයගොල්ලන්ට එන්න එන්න පේනවා ඇති. දැන් මේක සාමාන්‍ය වෙන දෙයක්. ඉස්සර දැක්කට වඩා, ඉස්සර මේවා තේරුණාට වඩා දැන් ටිකක් අර වැටහෙන විදිහෙත් වෙනසක් වෙනවනේ. දුගාණේ දැන් ලෝකෙට ආйти මොකද්ද, ලෝකෝත්තර මොකද්ද කියලාවත් අදහසක් තියෙනවා. එහෙනම් තමයි අර බණක් ඇහෙනකොටම කියන්න පුළුවන් ඕක ලෝකෙට ආйти මොකද්ද නැත්නම් ඊතර වෙන දහමද කියලා. ඒකත් හරි වැදගත් කියලා මට හිතෙනවා. අපි ඒවට අදාළ ශුන්‍යතා සංයුක්ත ධර්ම අහන්නනේ පෙළඹෙන්නේ. නැත්නම් අර කර්මඵලයි අර වනවා කියතිය ජාතක කතායි ඕව අහන්නනේ ගොඩක් අය පෙළඹෙන්නේ. දිව්‍ය ලෝක යන හැටි අපාය ගැන විස්තර. දැන් ඒ වයින් එහාට ගිය පිස්සෙක් තලෙන්න ඊතර වෙන දහමක් නේ බුදු කෙනෙක් පෙන්වන්නේ කියන පැත්තේ ඒ දහම අහන්න පෙළඹෙනවා කියන එකත් ලොකු දෙයක්. බුදුහාමුදුරුවෝ පෙන්වනවානේ අනාගතයේ ශුන්‍යතා පටිසංයුක්ත ධර්ම අහන්න පෙළඹෙන්නේ නැහැ කියන එක. ඒ හින්දා ඉතින් ඒක කනගාටු වෙන්න දෙයක් උත් නැහැ. තව තව ඉතින් අපිට ඕන එක තමයි කරන්න තියෙන්නේ. ඈ පෙරවන් සරණ.
පෙරවන් සරණයි ડોක්ටර්. දැන් පෙනෙන බව කියන එකම නේද ගැටලුව එතන. දැන් පෙනෙන බව ඇහෙන බවක් කිව්වොත් නේද මේ ඔය කියන විස්තර එන්නේ. අපි මොකද පෙනෙන බවක් පිළි අරගෙන නේද පෙනෙන බවක් ගැන කතා කරන්නේ?
ඔව්. ඒක දැන් අපිට අපි පිළිවෙලක් දෙන්න පුළුවන්. පෙනෙන බව හින්දායි පෙනෙන දේ ගැන කතා කළේ. පෙනෙන දේ හින්දායි පේන මම ගැන කතා කළේ. ඔහොමම නේද?
ඔන්න පෙනෙන බවක් කියන එක ඇත්ත වෙලානේ ඩොක්ටර්. දැන් මම හැරියම මට පෙනෙන බවක් තියෙනවා කියලා හිතුවොත් නේද නැත්තම් පිළිගැනීම කියන එක. දැන් දැන් මම කියන අදහස තේරෙනවද නැහැ. දැන් එහෙම ඒ බවක් තියෙන නිසානේ බව හම්බ වෙන්නේ.
ඔව් ඒක හරි. මම කියන්න හැදුවේ
කවුද
මේ බව පෙනෙන බවෙන් විතරක් නෙමෙයි අල්ල ගන්න පුළුවන්. පෙනෙන දේ දැනගන්නත් පෙනෙන බව පෙනෙන මම ඉන්නවා කියන්නේ මට මෙහෙම දැනුණා කියන්නේ ඒත් ඒකම තමයි.
ඔව් එහෙමයි. ඔව්
බාහිරය ගැන කතා කළත් ඕකමයි, අජ්ජත්ය ගැන කතා කළත් ඕකමයි, එනීම කියන එක කතා කළත් ඕකමයි. ඕ ඕන එකකින් කෙනෙකුට මේ දහම දකින්න හැකියාව තියෙනවා. يعني පෙනෙන බවටම ඇවිල්ලා මේක හොයන්න කියලා එකක් නෙවෙයි. ඒක එක්කෙනාගේ ප්‍රඥාවලට ගෝචර වෙන තැන් වෙනස්. එහෙනම් අපිට මෙතනින්ම දකින්න ඕන කියන එක නෙමෙයි. හැබැයි ඔබතුමා කිව්වා ඉතින් පෙනෙන බව තියෙන හින්දාම තමයි ඉතුරු ටික. හින්දානේ පෙනෙන පුතුව ගැන කතා කරන්නේ, පෙනුන මම ගැන කතා කරන්නේ නේද?
හොඳයි, යම්කිසි ස්වභාවයක් ඇත්ත වෙලා තැනනේ දැන්. දැන් අපි පෙනෙන බවක් ඇහෙන බවක් කියලා කතා කරාට යම්කිසි ස්වභාවයක පිහිටීමක් මේක ඇත්ත බවක් තියෙන නිසා තමයි ඒ ස්වභාවය ඕනම ආකාරයකින් අත්දකින්න පුළුවන් වෙන්නේ. හැබැයි අත්දැකීමම වෙන්න පුළුවන් දෙයක්. එහෙම දෙයක් පැවැත්මක් තියෙනවද නැත්නම් එහෙම දෙයක් හම්බ වෙනවද?
ඔව් මං කියන්නේ ඉතින් ඕක පෙනෙන බවෙන් ඔය කරුණට යන්නත් පුළුවන්, පුටුව බවෙන් ඔය කරුණට යන්නත් පුළුවන්, මම බවෙන් ඔය කරුණට යන්නත් පුළුවන් නේද? අපිට
කියන්න
ඕන තැනක් අර තණ්හාව ඇති වෙන තැන් 32ක් විතර කියාගෙන යන්න 100 ගානකට ඕක යන්න.
එහෙමයි.
ඕන තැනකින් කෙනෙකුට ඒක අල්ල ගන්න පුළුවන්. එහෙනම් අපිට කියන්න බෑ මේකෙන්ම මේක දකින්න ඕන කියලා. එුණාට ඔය කියන කතාව හරි. එනේන බව හින්දා තමයි අනිත් ඔක්කො. එනේන බව හින්දා තමයි අනිත් තේරම නේද?
එහෙමයි.
ඒ කියන්නේ අපිට ඔතනින් අල්ලන්න පුළුවන්ද කියන එක. එනේ ඒක හරි සියුම් තැනක් නේ.
එහෙමයි.
ඒක වඩා අපිට ගෝචර තැනකින් සමහර විට පහසු වෙන්න පුළුවන් ওই ධර්මතාවය දැක්ක. අපි හිතමු ශරීරයේ බව කියන තැනින් පහසු වෙන්න පුළුවන් ඒක දකින්නේ.
එහෙමයි.
ඒ ඕන තැනකින් මේ තහම අවබෝධ කරීමේ හැකියාව තියනවා එක එක එක්කෙනාගේ ප්‍රඥා මට්ටම් අනුව. අපිට ඒක කියන්න බෑ. අර සමාහිත පුරුදු කරපු හැටි ඒ දහම ගෝචර වෙන තැන් වෙනස් නේ එක එක්කෙනා. අපිට කරන්න පුළුවන් හොඳම දේ තමයි ඉතින් ඔය දෙක එක තැන් වලින් මේ සූත්‍ර දේශනා අරගෙන ඒවා ගැන කියපු තැන් කතා කරන්න. දුහම්දරෝව වෙන්න පුළුවන් හැමතැනම පෙන්නලා තියෙනවා. අපි දන්නේ අපිට කොතනින් මේක අවබෝධ වෙයිද කියන එක. බෙන්ගෙන් අවබෝධ වුණත් අර හැමතැනම ගැලපෙන්නත් ඕන කියන තැනත් අපි මතක තියාගන්න. තැනකට ගැලපිලා තව තැනකට ගැලපුනේ නැත්නම් තව හොයන්න ඕනේ නේද?
එහෙමයි. ඔව්.
තෙරුවන් සරණ.
තෙරුවන් සරණයි.
ගැඹුරුම තැන තමයි බව කියන එක.
ඩොක්ටර් සමාරෙන් ඩොක්ටර් එතන මේ දැන් අර බව කියන තැන කලින් අර දැන් අර තත්ත විපස්සති කියලා තර ඩොක්ටර් දැන් අර පච්චුප්පන්න යෝධම්මන් කියන ඩොක්ටර් තත්ත විපස්සති කියන ඒ හරියට තත්ත විපස්සති වුණොත් අතන ඩොක්ටර් මේ සක්කාය අවුෙන්න ඕනේ නේ ඩොක්ටර්? එද හරිනම් ඒ කියන්නේ එතන දකින්න ඕනේ සක්කාය. ඒ කියන්නේ පච්චුප්පන්න යෝධම්මන් කියන කියන්නේම සක්කාය යෙදෙන විදිය.
ඔව්ද? පච්චුප්පන්න බව දකින්නවා කියන්නේම ඒ විපස්සනාය වෙනවා. සක්කාය දකින්න. ඕන පැත්තකින් කියන්න
පුළුවන්. ඒ කියන්නේ අර මොහොත මම මේ පැත්තේ මම යෙදෙන හැටි තමයි අර අතර තත්ත්ව විපස්සිතේ හරියට වුණා ඩොක්ටර් සක්කායම්නේ තමයි අහු වෙන්නේ පච්චුප්පන්න යෝ ධම්මං කියන තැනට නේ ඩොක්ටර්. එහෙමද? කරගන්න.
ඔව් එක පැත්තකින් කියන්න පුළුවන් සක්කාය සුඛීය බව පිරිසිඳ දකින්න. සක්කායයේ දෙන බව දකින්න.
ඔව්.
ඒකම කියන්න පුළුවන් පච්චුප්පන්න බව දකින්න. සකස් වෙන බව දකින්න.
ඔව්.
එතකොට ඒ දැක්ම තුල දැන් ඔය දැක්ම තුල නිරෝධයේ දැක්ම තියෙනවනේ නිරෝධයේ ඥානෙ.
දෙකක් නෙමෙයි ස්වභාවයක තත්ත්ව විපස්සති කියන්නේ පච්චුප්පන්නව ධම්මං කියන්නේ ඩොක්ටර් ස්වභාවයක් දෙකක් නෙමෙයි එකම ස්වභාවයක්.
හරිද? ඒ දැක්ම විස්තර කරන
විදි. ඒ විදි. ආ ඒක ඒකෙන් නොදන්නකම කියන්නේම දුක්ඛ ප්‍රඥාව. නේද? නොදන්නකම තව වචනයක් තමයි ඩොක්ටර් ප්‍රඥාව කියන්නේ.
නොදන්නකම දකින බව.
ඒක ඩොක්ටර්
නෑ. කියන්න හදන එක හරි. නොදන්න කමට ප්‍රඥාව කියන්න බෑනේ. නොදන්න කමට අපි කියන්නේ මෝඩගමනේ. නොදන්න බව
ප්‍රඥාවට පත් වෙන්නේ. ප්‍රඥාවට පත් වෙන්නේ නොදන්නා කොමනේ?
නොදන්න බව අයහගන්න නොදන්න බව දකින බව කියන්නේ ප්‍රඥා. නොදන්නවා කියලා දකින බව ඒක ප්‍රඥාවට අහුවෙනවා. මැජික් එකක් පෙන්නනවා කියන්නේ ප්‍රඥාව නෙමෙයි, මැජික් එක බව දකින එක ප්‍රඥා.
ආ හරි. ඔව්.
ඒක නොදන්න කමට මැජික් එක තියෙනවා.
ඔව්.
ඒක. ඔව්. ඒ මැජික් එක වෙනවා කියලා දකින එක ප්‍රඥා. නොදන්න කමටයි මැජික් එක තියෙන්නේ. ඒ කතාව දැනගන්නේ ප්‍රඥාවෙන්නේ.
ඔව්.
නොදන්න කමටයි මෙන්න ලැබෙන්නේ කියලා දැන ගැනීම ප්‍රඥාව. මේ ලැබීම නොදන්නකම මතයි. මේ ලැබීම නොදන්නකම මතයි කියලා කියන්න පුළුවන් ප්‍රඥාවේ යෙදීම නිසා.
ඔව් ඔව්. ඒක ආයතව වෙනසක් ආය. ඒ කියන්නේ මම ඒ කියන්නේ පංච උපදස්ස.
ඒ බව දකින්න එකට ප්‍රඥාව කියලා කියන්නේ.
ඔව් ඒ කියන්නේ දකින්න නේද, වෙන දෙයක් නෙමෙයි නේ.
නෑ ඒ දකින බව ඒක කියන්නේ ප්‍රඥාවේ භාවිතය. ඒක අපිට
දෙපාරක් ડોක්ටර් කියනවානේ තත්ත්ව තත්ත්ව කියලා. අතනත් දෙනවා තත්ත්ව තත්ත්ව විපස්සනික තත්ත්ව තත්ත්ව කියලා දෙද. එහෙනම් එකක් මේ දාන්න පුළුවන් ડોක්ටර් තත්ත්ව තත්ත්ව විපස්සති කියලා දෙකක් දැම්මයි ડોක්ටර්.
ඒක ඉතින් අපි අර කතා කරන විදිහනේ එතන එතනම බලන්න කියලා අපි කියන්නේ. දෙයක් සිද්ධ වෙනකොට එතන එතනම ඒක කරන්න ආයේ පස්සට දාන්න එපා කියලා එහෙම
කියන්නේ. හරි හරි හරි. ආ ඕ
පාරක් බලන්න කියන එක නෙමෙයි. එතකොට අර දිගින් දිගට පහුවෙලා වෙන ඒවා ගැන නෙමෙයි බලන්න.
ඔන්නත් නේද කාලෙට අහු වෙනවා කියන්නේ.
නෑ කාලේ කතාවක් නෙමෙයි.
ලෝ
සිද්ධියම බලන්න. ආයේ පහු වෙලාවක ආයේ හිත හිතා බලන්න නෙමෙයි.
අන්න ඔව් 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 මන ඇතුලේ ගන්න නැති. ඔව් ඔව්.
එතන එතනම දකින්න.
ඔව්
ඔව්. වැටෙනකොට එතන එතනම ඒක දකින්න. මට යන්න පුළුවන්.
ඔව් ඔව්. එතකොට අහුවෙන්නේ සක්කාය ડોක්ටර්. දකින්නේ පච්චුප්පන්න ධම්ම. ඒ වුණාට අන්තිමට අහුවෙන්න ඕනේ මං කියන්නේ අර යාවදේව ඥානවත්ය කියන්නේ ඔක්ක දැන් ඥානයක් පහල කරගන්න යන්නේ. එතකොට දැන් අර අතන විපස්සතිය වෙනකොට අහුවෙන්නේ සක්කාය අහුවෙන්න ඕනේ. මම එදනේ සොකියත්තේ.
ඔව් මෙහෙමයි ඔක කියන්න ගියාට මම එදෙන හැටි අහුවෙන්න කියපු ගමන් ඔක වෙන්න බැරි වැඩන්නේ. කාටද අහුවෙන්නේ මේ එදෙන හැටි?
මට ඒ මම අහුවෙනවා. සක්කාය සක්කායද?
ඔක වෙන්න බැරි වැඩන්නේ මම යදෙන හැටි මට අහුවෙන්නේ කොහොමද? ඒ අහුණ මම يعني දකින මම වෙනම ඉන්නවා.
අන්නේ දකින මම තමයි ડોක්ටර් මේ පච්චුප්පන්න ධම්ම විදියට එන්නේ නේද? සමුදේ?
නෑ නෑ ඒක අපිට අල්ලන්න පුළුවන් තරම් නෙවෙයි.
ඇයි ડોක්ටර්?
ඉතින් මම යදෙන හැටි මට අහුවෙනවා නම් ඒ මම යදෙන හැටි අහුණ මම ආයේ වෙනම ඉන්නවා. පාටද ඔක අහු
ඒ දැක්මට ප්‍රඥාව වෙනවා නේද?
ඒක තමයි ඒක කියන්නේ. දැන් අපිට දකින්න පුළුවන් දෙයක් නෙවෙයි. අපි දැක්කනම් එහෙම ඒ දකින මම ඉන්නවනේ. දකින මමත් ඉන්නවා දැකපු දෙයකට කියන්නේ. يعني ඒක දැනගැනීමක් වෙන්නේ නැහැ. අවබෝධ කිරීමක් කියලා කියන්න බෑ. ඔන්න මම දැන් දැක්කා කියලා එහෙම කියන්න බෑ. මොකද ඒ දකින්න බෑ. දැක්කනම් ඒ මම නිමෙයි දැකලා තියෙන්නේ. මාව නිමෙයි දැකලා තියෙන්නේ මට හම්බ වුණ දේ දැකලා තියෙන්නේ. හරි. මම දැක්කනම් මාව නිමෙයි දැකලා තියෙන්නේ මට හම්බ වුණ දේ තමයි දැකලා තියෙන්නේ. මට මෙහෙම වෙනවා කියලා දැකලා මාව දැකලා නෑ. හරි. පය ගහලා ඉන්න තැනම බලන්න ඕන කියන්නේ. අපිට බලන්න බෑ. එතනින් අයින් වුණොත් විතරයි පේන්නේ. අයින් වුණාම වෙන තැනක පය ගහලා එතකොට පය ගහපු තැන ආයි පේන්නේ. ඒ හින්දා මේක මෙහෙම කරන්න ඕන මෙහෙම කරන්න එහි මට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒකට ඒ කියන්නේ මම කරන්න ගිය ගමන් අපි හිතෙන් හිතලා හරි ආයතන වලින්මයි ඔක දකින්න යන්නේ. වෙන අපිට දැනගන්න විදිහක් නැහැ.
එහෙමයි ડોක්ටර්. ඔව්.
ඒකට දෙන නම විතරයි ප්‍රඥාවේ භාවිතය. ප්‍රඥාවේ භාවිතය කියනකොට මට හම්බ වුණා වෙන්නේ නැහැ.
ඔව් එතන ડોක්ටර් නමක් මොකක් හරි අර එතන දැන් කතා කරන්න දාන ඕන නිසා තමයි ওই ප්‍රඥාව කියන වචනේ දාලා තියෙන්නේ ડોක්ටර්. නැත්නම් එතන කතා කරන්න බෑ නේද?
ඔව් නැතුව ප්‍රඥාව මෙහෙමයි කියලා අපිට පෙන්වන්න බෑ.
ඔව් ඔව්.
ඒක මට මෙහෙම හම්බ වෙනවා නෙවෙයි. අඥායේ භාවිතයේ කියන එක හොයාගන්න තියෙන එකම විදිය ඊතර වෙනවා කියන එක වෙන කතාවක් එන්නේ නැහැ. යමක් හම්බ වුණා නම් මෙන්න මේකයි හම්බ වුණේ කියලා හම්බ වුණා නම් දැන් ආයේ ප්‍රඥාව නෙවෙයි.
ඔව් ඔව් ඒකත් එක්ක ඊතර වෙන්න බෑ ඩොක්ටර් නේද හම්බුණ දෙයක් එක්ක.
ඔව් ඔව් ඔව්. මේ දෙයක් සක්කාය හරි දෙයක් වෙනවා නම් ආයේ හම්බ වෙලා නැහැ. මොකද ඒක එහෙම දාගන්න බෑ. දැන් ඔහම හරි කතා කරන්න පුළුවන් වුණා කියන්නේ ආයේ යමක්කට ගැළපිලා. ආ මෙන්න මේකනේ ඔය
ආ වුණා තව
ඒක කරගන්න තියෙන එකම විදිය ඔන්න ඔය කතාවත් දැන් කියාගන්න බැරි වෙනවා. නැත්තම් ඉතින් මට දෙයක් හම්බ වෙලා මම ආයන දැක්ම.
ඔව් ඔව් ඒ කියන්නේ සක්කාය දකින්න විතරයි පුළුවන් නේ ડોක්ටර් ප්‍රඥාව.
ඔව් ප්‍රඥායි භාවිතයේදී කතාවක් නැති වෙනවා.
ඔව් දැන් ප්‍රඥාවට ආහාර කියලා මේ දනක සඳහන් වෙනවානේ. ඒතකොට ප්‍රඥාවට ආහාර කියනකොටම එතන මේ
ඒ විමසන
පොඩි
බණ විමසන්න කියන එක තමයි ප්‍රඥාවට ආහාර. ධර්මය අහන්න විමසන්න නේද?
ඔව් ඔව් ඒක හරි හරිට හරි.
ඒකට ඒක කරනකොට මෙන්න මේක හම්බ වුණා කියනකොට ඒක ප්‍රඥාව වෙන්නේ. හම්බ වෙන බව ඉක්මවා යන ගතියක් තමයි. ඒ දෙ නැත්තම් හම්බ වුණා මම ඉන්නවනේ. දැනගත්තු මම ඉන්නවනේ. හරි. අන්න ඒ මම ඉක්මවා යන දර්ශනයක්නේ. ඒ සුඛියත්වය කියන සක්කාය කියන එක
ලැබෙන්න ඕනේ දකින්න.
ඔව් ඒක දකින්නවා කියන එක ඉතින් අර අසලෝමෙන් අසලෝමයට විදින එක නම් ඊට වඩා ලේසි කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ.
ඇයි එහෙම කියන්නේ?
ඉතින් හොයාගන්න. මේ බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. අපිට ලේසි වුණාට. ඇයි මේ බුදු කෙනෙක් නේ කියන්නේ? ඒ කවුරු හරි මම හරි ගුරුවරයෙක් හරි කිව්වට අපිට කියන්න පුළුවන් එයාට ඒක තේරිලා නැහැ කියලා. මේක බුදුහාමුදුරුවෝනේ කියලා තියෙනවා. අපලෝමෙන්
අපලෝමෙන්
කියන එක ලේසියි. සක්කාය විදියට දකින්න.
හරි එතකොට ડોක්ටර් එතකොට දැන් එහෙනම් ඒ බුදුරජාණන් වහන්සේ හොයාගෙන තිනවනේ පච්චුප්පන්න යෝ ධම්මං කියන තැන.
ඒ හින්දානේ ඔය උපමාව දෙන්නේ ඉතින්. අපි ඒ වුණාට ඊට වඩා මේක හරි ලේසියි.
නෑ නෑ
විදින්නේ නැහැ. කෙස් ගහකින් අර ඇත තියෙන කෙස් වලකට විදින්න ඕනේ. මේක දකින්නේ කාරියෝ.
දේක බැස්සගෙන දේ විමසන්න යනවස. මිරිඟු වඳ අම්මගේ දරුවා මිරිඟු ජලයේ පීනනවා කියන එක මට ලැබෙන්න ඕනේ කියන අදහසකින් විමසන්නේ. ඒ කියන්නේ මම නොයෙදීම මට ලැබෙන්න ඕනේ කියලා. එකරුණෙන්ම වැරදි පටන් ගැම්ම.
මම දන්නවා.
ඔව්.
කියන්න හදන එක මම දන්නවා. ඒකනේ කියන්න හදන්නේ. මම නැති බවනේ කියන්න හදන්නේ. ඊයේ දැන් නැති බවනේ කියන්න හදන්නේ කියලා දන්නවා. ඔන්න ඔය දන්න බව තියෙනකොට මේ පෙන්නන. ඔය දන්න බව තියෙනකොට ආයේ සොකීය බවේ වැහිලා.
ඔව්. ඒක අහු වෙන්න ඕනේ. තත්ත්ව පස්සේ ටික. ඒකට ඒකත් අහු වෙන්න ඕනේ ડોක්ටර්. දන්න බව.
දන්න බව. තමයි මොනවා හරි දැනගත්තරන් අහු වෙලා කියන එක. ඒක ඉතින් Tamanට පේන්නේ නැත්නම් කල්යාණ මිත්‍රයා තමයි පෙන්නවද?
ආ එහෙමයි ડોක්ටර්. රයිට්.
ඕක කියන්නේත් මම නෙවෙයිද කියලා නිකන් අර මතක් කරලා දෙන්න. සකියත්තේ හම්බ වුණේ කාටද?
ආ ආ.
නේද?
ආ ආ.
එහෙම එහෙම සකියත්තේ කියලා හොයන්න බෑ.
ආ ආ අඩිය ගන්නෙම තාතනකට අඩිය ගහගෙන ડોක්ටර් නේද?
අන්න හරි. එතන මට මාව අල්ලන්න බෑ.
ඔව් ඒ වයින්ද සර්
මාව අල්ලපු ගමන් ඒ අල්ලපු මම අනිත් එක්ක එයා කවුද අපව ලැබුණ දේ ලැබුණ කෙනයි වෙන් වෙලා.
ඔව්.
දැන් මට මේක දැනගන්න බෑ. ඒක තමයි කොටින්ම කියන්න දෙන්නේ. රට අපිට බුදුහාමුදුරන්ට හරි කල්යාණ මිත්‍රයට හරි අනුගත වෙනවා ඇරෙන්න වෙන විදිහක් නැහැ. අපි කොච්චර හිතුවත් දැන් ඔන්න පුළුවන් ආ දැන් මන් දන්නවා කියලා එහෙම බෑ. අර මේකේ යෙදෙන්නම ඕන. ඒ යෙදෙන්නම ඕන කියන එක දැන් මට ළඟදී ඇහුණා අපේ අර වසන්ත මහත්තයාද කොහෙද හරි ලස්සන කතාවක් කිව්වර කිසා ගෞතමියට නොමලගේකින් අබ ගේන්න කියනවනේ. ඉතින් ඇයි ඒක එයා කරන්න කිව්වේ? ඔව් කියා දෙන්න තිබුණා. නොමල ගේවල් නැහැ කියලා. අපිට හිතනවනේ එහෙමනේ.
ඔව් ඔව්. කිසා ගෞතමිය ගොඩක් මෝඩයි කියලා දෙනවා.
නැ දැන් ඉතින් බුදුහාමුදුරු ඊට වඩා මොඩයිනේ. ඕක කියා දෙන්නේ නැතුව ඇයි අර ගෙවල් ගානේ රස් තියාද?
ඔව් අනිත් පැත්තට එහෙම හිතෙනවා.
ආ නෑ ඒ පැත්ත තමයි අපි හිතන පැත්ත. අපි ඕක ඊයේ දෙන්නේ නැතුව ඇයි මට කෙලින්ම මේ නිවන ගැන කියා දුන්නේ නැහැ? මම ඉන්නා ඉතින් ඕක කියා දුන්නා නෑ ඉවර. එහෙම කියා දෙන්න බෑ මේක. ප්‍රඥාව කියන එක දෙන්න බෑ. තමන් ඒකේ යෙදිලම යෙදිලම එන එකක්. ඒකයි ඒක අපිට ෂෝට් කට්ස් නෑ.
ඔව් අර කොටන්න කොටන ડોක්ටර් උදුළු මිට ගෙවෙනවා වගේ මේක එතන යෙදීමක් තියව තමයි ડોක්ටර් නේද ඇත්තටම.
එතකොට අර
උදුළු මිට දම් උදුළු දෙන්නේ.
ඌවා වගේ ඔය කොච්චර කතා කළත් ඉතින් මේ මේ පුටුව පේනවා. මං ගෙදර යනවා. ඔන්න ඔතනින් විමසන්න ඕන. ඒක නිකන් අර කිසා ගෞතමිය ගෙවල් ගානේ ගියා වගේ අපි ඉතින් කරන්න ඕන. ඔක වෙන විදිහක් නැහැ.
ඔව්.
දැන් ඔක කරනවා කියලා එහෙම බේරෙන්න බෑ. ඒකේ ප්‍රායෝගිකව යෙදෙන්නම ඕන. ඒක තමයි තත්ත්ව විපස්සති කියන්නේ. පච්චුප්පන්න ධර්ම කියනවා ඉතින් අකෝ කරන්න විදර්ශනා. ඔවා මොකුත් නැහැ ඔවා බොරුයි කියලා පැත්තකට වුණාට බෑ.
ඔව්.
ඊයෙ ලැබෙනවා නම් ඉතින් බලන්නම වෙනවා. ඒකයි මේකේ මේ මේ නිකන් ඉන්න වෙලාවක් නැහැ. දැනගත්තු වෙනා. ඇයි තාම මෙහෙම වෙනවා නෑ ඉතින් මේ ඉවර නෑ.
ඔව්.
ඔව හොයන්න ඕන. ඔව හොයන්න. තව 100 පීඩන්න තියෙනවා. කිමත් නැහැ. ඉන්න බෑ. ශුන්‍යතාවයි කියලා අපි වචනෙන් දැනගත්තට බෑ. අපි අශූන්‍යයිනේ. මට පේනවා නම් මට ඇහෙනවා නම් කෝ. ඉවරයක් නැහැ නේද?
ඔව්.
දැන් මේක නැති වෙන්න ඕන කියන මේ මතයට යන්න නෙවෙයි ඈ.
ඔව් ඒක දන්නේම නැතුව ડોක්ටර් අන්තිකට යනවනේ.
අතට මෙහෙම වෙන්න ඕන කියලා අපි නිවන දන්නේ නැහැ. දැනගත්තා නම් නිවන මඤ්ඤණා. අපි ඉතින් කියපු විදිහට හොයනවා ඇරෙන්න ඒක යෙදෙනවා ඇරෙන්න වෙන විදිහක්. හ්ම්. ඒ කියපු විදිහ අල්ලගන්න අපි තව තව මේවා හොයන්නේ සාකච්ඡා කරන්නේ. මොකද ඒක තනියෙන් අහුවට ඒක වැටහෙන එකක් නෙවෙයි. බුදුහාමුදුරුවෝ මං කියලා තියනවානේ කල්යාණ මිත්‍රයා ඕනමයි කියලා. දහම අහන්න සාකච්ඡා කරන්න කියන එක ඕනමයි. ඒ හින්දා තනියෙන් කරන්න පුළුවන් එකක් නෙමෙයි. භාවනාවෙන් අහුවෙන එකක් නෙමෙයි. එහෙම වුණා නම් බුදු කෙනෙක් ඕනේ නැහැ. ඔය කරපු වැඩට හම්බ වෙනවා. ඒ හින්දා අපි පුරාන්තරන් තව තව දහම අහන්න ඕන, විමසන්න ඕන, ඒ සාකච්ඡා කරන්න ඕන. සාකච්ඡා කරනවා කියන්නේ ඒගොල්ලෝ හරිද වැරදිද කතාව නෙමෙයි. අපේ වැරදි ටික අපිට අල්ලගන්න පුළුවන් ඒතකොට. ඇයි තාම නිවන් දැකලා නැත්තේ? ඇයි තාම රහත් වෙලා නැත්තේ නේද? කියන්නේ අපි දන්නේ නැහැ කියන එකද?
ඔව් ડોක්ටර්.
අපි අදහසක් හදාගත්තට හරියන්නේ නැහැ. මෙන්න මෙහෙම කළොත් ඕක ලැබෙයි කියලා. ඒ තකන් මේ බුදුහාමුදුරෝ දීපු දේශයක බලන්න ඕන, හොයන්න ඕන, විමසන්න සාකච්ඡා කරනවා.
තෙරුවන් සරණයි. මම හරි අහන්නද?
අවසරයි ડોક્ટર රවි, මට පොඩි කාරණයක් ළඟදී ඇහුණා, මම ඒක සඳහන් කරන්න හිතුණා. ඒ තමයි ප්‍රඥාමට ආහාර තුන් විදියකට සාකච්ඡා වුණා ළඟදී. ඒක පළවෙනි එක තමයි සජ්ජායන, ඒ කියන්නේ අහන්න සාකච්ඡා කරන්න. දෙවෙනි එක අපි හැමදෙස්සෙම කතා කරන සුසුත පරිපූජා. තුන්වෙනි එක තමයි භාවිතා කිරීම. ඒ තුන මට ළඟදී අහන්න හම්බ වෙලා මට සන්තෝෂයක් දැනුණා. ඒක ගැන ડોક્ટર රවිට එකතු කරන්න මොනව හරි තියෙනවද නැත්නම් එතන වැරද්දක් තියෙනවද?
පළවෙනි එක සුතා දතා වචසා පරිචිතා මනසානුපේ. සුතා දතා, සුතා කියන්නේ අහන්න. ඒක ධාරණය කරගන්න. මනසානුපෙක්කිත ඒක ගැන ඔන්න විමසන්න ඕන. දැන් අපි අහපු එක ධාරණය කරගත්තා නම් අපිට ඒක ගැන විමසන්න පුළුවන්.
එහෙමයි.
ඒක අනිවාර්යෙන් එන්න ඕන එක. මොකද මේ දහම බාහිරින් ඇහෙන්න ඕන එකක් නේ. බුදු කෙනෙක්ගේ දහම අපිටලින් මතු වෙන්නේ නැහනේ. අපි තුලින් එනවා නම් අපි පසේ බුදු වෙන්නේ නැහැ. නේද? අපි බාහිරෙන් බුදු කෙනෙක්ගේ අර්ථය ඇහෙන්නම ඕන සුත. ඒක අපිට තේරුණාද නැද්ද කියන එක නෙවෙයි. ඊළඟට ඒක අපි ධාරණය කරගන්නවා. මෙන්න මෙහෙම එකක් බුදුහාඳුරෝ කියලා තියෙනවා. ඊළඟට ඔන්න ඒක ගැන දැන් විමසන්න ඕන. මොකද්ද මේ කිව්වේ? අන මනසානුපෙක්කිත. හරි? ඒ අර්ථයේ විමස. ඒ විමසීම එනකන් ඒ කියන්නේ දැන් ඒකෙන් අර මෙහෙම දහමක් මෙහෙම අර ඒ විමසීම තුලනේ මෙහෙම දන්න දකින කෙනෙක් වෙන්නේ, බුදු කෙනෙක් මෙහෙම කියලා තියෙනවා මෙහෙම දෙයක් කියලා.
එහෙමයි.
ඉතින් ඒක වෙනකන් ඒක අර භාවිතා වීම අපි භාවිතා කරනවා කිව්වට භාවිතා වෙන්නේ නැහැ ඒ දැක්ම එනකම්. එන මාර්ග කෘත්‍ය වෙන්නේ. කායනුපස්සනාව වඩනවා කියලා වැඩුවට කායනුපස්සනාව බුදු කෙනෙක් වෙන්න නැතර වෙන එක වෙන්නේ නැහැ. බුදු කෙනෙක් කියපු එක ඇහිලා හරියට අර්ථය වැටහෙනවා. හරි?
හරි.
ඒතර භාවිතා කළාටම වැටහෙනවා කියලා එකකුත් නැහැ. භාවිතා කරන්න ඕන කොහොමද කියන එක නේ අපිට ඇහෙන්න ඕන. මොකද්ද මේ? අපිට ඕන විදිහට අපි දෙයක් කරනවනේ. අපි සිහිය පිහිටවනවා, අපි භාවනා කරනවා, බුදුහාමුදුරෝ කියපු එක පැත්තක. එහෙම වෙලක්ද? එතකොට අර සුතාදතා වචසා පරිචිතා. වචසා පරිචිතා කියන්නේ මේ වචනෙන් සජ්ජායනා කරනකොට අපිට අර ඇහුණ දේ වැරද්දක් වෙලා තියෙනවා නම් ආයේ ආයේ ඇහෙනවා. අවු පිරිත් එහෙම අහන එක හොඳයි. වැඳාම චක්ක එහෙම නැවත නැවත ඇහෙන එක හොඳයි. අපි හිතාගත්තු අර්ථයට වඩා තව අරක ඒ වචනයෙන් වලින්ම ආය ආයේ ඇහෙනවනේ. අපිට තමන් ඒ වචන ටිකම ආය ආයේ සජ්ජායනා කරනවා නම් ඒකේ වටිනකමක් තියෙනවා. අපිට මෙන්න මේකේ මගේ අදහසක් දාලා නෙමෙයි මේ කියන එක වෙනස් නේ කියලා අර ඒ ඇහෙන එකේදී ආයේ මතුවෙනවා. මේ මං කියපු එක නෙමෙයි නෙමෙයි කියලා තියෙන්නේ. නේද? එතකොට ආය ආයේ ඇහෙන එකේ වටිනකමක් තියෙනවා. ඒක තමන්ම පාඩම් කරගෙන තමන්ම කියනවා නම් ඒක වටිනවා. ඒක වැටහිලා නෙමෙයි. අපි ඒ වචන ටික කියන. එතකොට අපිට ඒක ගැන හොයන්න අවස්ථාව නී වැඩි
වෙන්නේ.
මනසානුපෙක්කිතයි. එතකොට ඒක මොකද්ද ඔබතුමිය තවත් විදිහක් කිව්වා. සුඛද අහන ඒ දරා ගන්න එක භාවිතා කරන එක අනිත් එක මොකද්ද කිව්වේ?
සුඛද පරිපූර්ණය. යෝනිසෝ මනසිකාරය.
ඇහෙන දේ ගැන දැන් ප්‍රශ්න කරන්නත් ඕ. සුසුසා පරිපූර්ණ. අහලා නිකන් ඉන්න බෑ. ගැන තමන් විමසනවා කියන්නේ ඉතින් ප්‍රශ්න එනවනේ. තමන්ට උත්තර නැති වුණත් තව කෙනෙක්ගෙන් හරි මේක ආයෙ අහනවා. මෙහෙම කියනවා මොකද්ද? අද්ද මේකේ කියලා අපි ප්‍රශ්න කරනවානේ.
එහෙමයි.
ඒ තුන් විදිහම උදව් වෙනවා. ඉතින් අපිට කියන්න බෑ මේකෙන් මේක කියලා. ඔව්. ඒ ක්‍රම තුනම තියෙනවා. අන්ත
බොහොම තුන් වෙනද ડોક્ટર අවි? අනේක වාරයක් පින් මට තේරුණා.
හොඳ තේරුවන් සරණ. තව තියනා දහන්. මේ අහන ඒවායි එකක්වත් මෝඩ ප්‍රශ්න කියලා දේවල් නෑ. ඉතින් අහන්න තමයි
තව නිරවුල් වෙන්නේ. එතකොට ඒ නිරවුල් වීමෙදිත් දැන් ඒකෙදී අර මං කියන එකම පිළිගන්න කියන එක නෙමෙයි, ඒවත් එක්ක තව තව විමසන්න.
සර් මේ දැන් මම හැමතිස්සෙම කියනවනේ තව මොනා හරි අසුන්‍යයි ගග එකක් මම පැත්තකට වෙලා ගිහින් කල්පනා කරා. මට මෙහෙම හිතෙනවා දැන් මේ දැනුවත් වීමකින් තොරව වෙන් වූ පැවැත්මක් කියන එක පණවන්නම බැහැ කියන එකෙන් තියන දේ පේනවයි කියන දෘෂ්ටියනේ කැඩෙන්නේ. ඒක කැඩුනට මැනීම කියන, ඒ කියන්නේ මැනීම කියන එක, ඒ කියන්නේ අර මැනීම හින්දානේ දෙපැත්තකට සාපේක්ෂව බෙදෙන්නේ මේ මැනීම කියන එක වෙනවනේ. ඒ ඒක බොරු පදනමක්නේ. මේ ඒක විතරක් විමසලා ඒක විතරක් ඔය නිමිති ගැනීම මැනීම දෙපැත්ත බෙදීම ඔන්න ඕක වෙනම වෙනම විමසලා ආපු යම්කිසි අවබෝධයකින් බලනවා නම් නිමිති ගැනීම කියන එකම වැරදි පදනම් විරහිත මට්ටමක් කියන යදන අන්න ඒ ඇංගල් එකෙන් බැලුවොත් දැනුවත් වීමකුත් තුනා කියන්න සුදුසුද කියන තැන දැනුවත් වීම බව කියන දැනුවත් වීම කියන හිතකට හිතක්වත් නොයදෙනවා කියන තැන සංසිදෙනවනේ. නමුත් මේ මැනීම කියන එක වෙන්නේ. නමුත් මේක වෙනවනේ. අන්න එකරුණෙන් අශුන්‍යයි. හැබැයි ඒක වෙන වෙන බවට දැනුවත් වෙද්දිම එතන සුන්නත් දූලි වෙලා යනවා. එතකොට දෙවෙනි කරුණ තමාස මම බැලුවා දැනුවත් වීම දැනුවත් වෙන බවට දැනුවත් වෙද්දි අන්න එතෙන්ට ફોකස් කරොත් සර් දැන් එක සිතක් පහළ වෙලා උනා ඊළඟ සිත පහළ වෙද්දි හිතුවත් නැතත් අරකින් අනිත්‍යක ඕවකම් වෙනවනේ. ඒකද වෙන්නේ එහෙම නැත්නම් ඇත්තටම දැනුවත් වීම දැනුවත් වීමක් බව දැකීම තුල එකරුණෙන් මිදුණද කියන එක. එතනත් එතනත් දෙපැත්ත, ඒ කියන්නේ මම තමන්ගෙන් ප්‍රශ්න කරලා බැලුවස එතන මුලාව දැකලා මිදුණද, එහෙම නැත්නම් උනේ දැනුවත් වීම ගැන කියන දැනුවත් වීමක් කියන්නේ හිතන්නේ. ඒක පහළ වීම හින්දා ඒ හින්දා අනිත් සිත ඕවකම් වුණාද? මං අර සර්ට කියන්නේ හැමතිස්සම දෙවන හිතකින් යනවා කියලා. අන්න ඒක මට කියාගන්න බැරුව තිබ්බේ. දැන් මං කියන්නේ ඒ දෙවන හිතකින් යනවා කියන දෝෂේ තමයි ඇත්ත දැක්, ඒ කියන්නේ පැනවීම වෙන විදිහ දැක්කේ නැහැ. දෙවන හිත ඉපදීම හින්දා දැනුවත් වීම කියන හිතේ උපදීමත් එක්ක previous one overcome කියන එක. ඒක තමයි දෙවෙනි හිතේ වැරද්ද. එහෙම නැතුව වෙන විදි පැනවීම වෙන විදිහෙන්ම දැක්කනම් දැනුවත් වීමක් ගැන කියන දැනුවත් වීමක්වත් නොයදේ කියන තැන. එතනදී stop වෙනවා. එහෙම නැත්නම් එතනදී සංසිඳනවා කියන එක. නමුත් අශුන්‍යයක් තියනවා කියන්නේ සර් මට හිතෙනවා මේක වෙනවන්නේ again ege sihiya again sihiya gilihenawa nuwanath naha itakotta sihiya ipadeddima automatic danuwat wena bawata danuwat teddi etenama nivenawa kiyana eka man kiyanne sir udaharanayak yedihata dan issara api hitamuko dan taraha yanawa kiyala itakota taraha giyot eka dan akusalayak kiyala dannawa me ehema hinna mama මෛත්‍රියක් වඩලා ඒක යටපත් කරගන්න බලනවා. දැන් සර් එහෙම නෙමෙයි. දැන් තරහ යනවා කියලා කියන්න කැමති නෑනේ. දැන් මට තරහ යනවා සර්. රාජකාරියේදී තරහ යනවා. එතකොට මං තරහ යන බවට දැනුවත් වෙද්දිම සිහිය උපදිද්දි එතනම මේ සංසිදෙනවා. තරහ ඒ කියන්නේ තරහ යාම කියන පූර්ණ සිදුවීම. එතකොට තව අරමුණක් එක්කනේ සර්, වචනයෙන්වත් ක්‍රියාවෙන්වත් නෙමේ හිතේ කතා කරන ගතිය නම් තරහ යෑම කියන්නේ ගත්ත අරමුණවත් මමවත් නෙමේ. තරහ යෑම කියන සමස්ත සිදුවීමම දැනුවත් වීම. ඒ දැනුවත් උනේ තරහ යෑමද කියන එක නෙමේ. එතෙන්ට හිත එද්දිම දැනුවත් වීමකින් තොරව මේ සංසිද්ධිය කතා කරන්න බැහැනේ. හැබැයි දැනුවත් වීම බවටම මැනීම යෙදෙන බව නොයෙදීම හින්දානේ සර් මම කියන එක පැනවෙන්නේ. නමුත් මේ මැනීම කියන එක වෙනවනේ. මන්ට කියන්න තමයි හරියට තේරෙන්නේ නැත්තේ. ප්‍රායෝගිකත්වයේ දෙයක් සර් මං කිව්වේ. සර්ට මං කියපු එක තේරුණා සර්?
ඔව් ඒක එහෙමම තමයි. ඒක අපි හිතන්න දැන් තේක භාවය කියන්නේ රහත් වුණා නෙවෙයිනේ. යා සකෘදාගාමි සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් වෙන කම්ම ලෝකේ ජීවත් වෙනවා. ජීවත් වෙන කෙනක් ඉන්නවා. සක්කාය කියන එක යෙදෙනවා. ඒක තමයි ජීවත් වීම කියන්නේ. රහත් වෙනකන් අවිද්‍යාව දුරු වෙනකන් සක්කාය සකීය කියන එක තියෙනවා. හැබැයි දැන් ඒක භාවයේ පෘථග්ජන භාවයේ වෙනස මොකද්ද? සීය බව සකීය බව සක්කාය සක්කාය විදිහට දැකීමේ දර්ශනය තියෙනවා. සක්කාය සක්කාය විදිහට දැකීමේ දර්ශනය තියෙනවා. ඒකටනේ අපි ඒකභාවය කියන්නේ. සක්කාය සක්කාය විදිහට දැකීමේ දර්ශනයට අපි කියන්නේ ඒකභාවය. කියන්නේ ඒකම තමයි එක එක විදිහට සම්මාදිටිය අරකයි මේකයි දන්න දරින කෙනා විදිහකට හරි කියන්නේ. දැන් ඒක ඒ ඥානය දැක්ම ආවා කියන්නේ නැවතුණා නෙමෙයි. නිවන් අවබෝධ කළා නෙවෙයි. ඒකට එයා සක්කාය හැබැයි යාගේ ඥානේ භාවිතය කියන්නේ මොකක්ද? සක්කායේ උදේවය දකිනවා. කියන්නේ සක්කායේ ඇත්ත ඇති හැටි දකිනවා. පටිච්ච සමුප්පන්න බව දකිනවා. කියන්නේ අර සතර ඥානේ භාවිතය කියන්නේ. එතකොට ඒ පටිච්ච සමුප්පන්න බව හරි උදේවය හරි ඒ අනිත්‍ය බව හරි සංකත බව හරි ඔය ඕන වචනකින් කියන්නේ. දැන් ඒවා යමක් එක්කමනේ අපිට කතා කරන්න පුළුවන්. යමක් නොයදුනා නම් කතාව යෙදෙන්නේ නැහනේ. දැන් නිවන නිරෝධය කියන එකේ කතාවක් නැහනේ. ඒකට මේ ලෝකෙට ඇයිති කිසිම කතාවක් නැහැ නිරෝධය කියන්නේ. හැබැයි ඒක වෙන්න නම් අවිද්‍යාව සම්පූර්ණයෙන් ශේෂයක් නැතිවම ඈ අවිද්‍යාව අයින් වෙන්න ඕනේ. ඒකට අපි කියන්නේ රහත්භාවය කියලා. හරි. රහත් වෙනකන් ශේක භාවී මේ ලෝකේ තියෙනවා. ඒකට අනේ හැබැයි ඒකේ අර සිහිය ප්‍රඥායේ භාවිතය වෙනකොට ඒකට කියන්නේ මාර්ගසිද්ධි. ප්‍රඥායේ භාවිතය වෙන්නේ නැත්නම් ලෝකේ මේ ප්‍රඥා භාවිතේ එක දැන් ඔන්න ඕක තමයි අර අතෝතං හෝති අඤ්ඤතා කියලා එහෙම කියන්නේ. ඉත්ත භාව අඤ්ඤතා භාව නැත්නම් මේ අර සංකතයේ තුන්වෙනි ලක්ෂණය තිතස්ස අඤ්ඤතත්තං පඤ්ඤායති. ප්‍රඥාවට පේන කරුණක් තිතස්ස අඤ්ඤතත්තං භාව. හැබැයි දකින්නේ සමුදේවය විතරයි උදේවය විතරයි. තිතසඤ්ඤතසං කතාවක් අදාළ නැහැ සේක භාවයේ. හැබැයි මේ දැන් අඤ්ඤතාවේම දැක්ම තියෙනවා. ඒ කියන්නේ එතන සිහිය පිහිටනකොටම ප්‍රඥාව කියනකොටම අර සාමාන්‍ය ඔන්න දැන් තරහ යනවා කියලා සිහියයි තරහ කියන එක නෙමෙයි. මෙන්න මේක හට ගැනීම කියන අර බුදුමිය කිව්වේ ඒක ඥානේ භාවිතය. අහ කියන එකද ලෝභයේද කතාව නෙමෙයි වැදගත් වෙන්නේ. ඵලය නෙමෙයි. සකස් වීම. සකස් වීම කියන එක ඒකට එන්න බෑ ප්‍රඥානේ භාවිතය නැතුව. ඒකට සිහියට නුවණ යෙදෙනවා. සති සම්පජාන්නය කියලා කියන්නත් පුළුවන්. ඒ නිකම්ම සිහිය නෙමෙයි. ඊතර වෙන සිහිය. ඊතර වෙන සිහිය කියන්නේ බෝධියට රහත්තාය බෝධියට උදව් වෙන සිහිය. ඒකට කියනවා බෝධි අංග කියලා. නිවීම පිණිස පිහිටන සිහිය. එතකොට ඒක සතිය නෙමෙයි සති සම්බොජ්ජංගේ වෙනවා. ඊතර වෙන දර්ශනයක් එක්ක. සිහිය පිහිටනකට. ඒක තමයි ඒක අසාමාන්‍ය සිහියක්. ඒ හින්දා තමයි සේක ඥානේ ආවා කියලා නිකන් ඉන්න බෑ. එයාට තමයි වැඩියෙන්ම වැඩ තියෙන්නේ. ඇයි? සිහිය පිහිටනකොට පේනවනේ ඔන්න ලෝකේ ඔන්න සකස් වෙනවට. එහෙම කියන්නේ. එයාට වැඩක් තියෙනවා. හරි. අනිත් අයට වඩා වැඩ වැඩි එයාට. මොකද ඊතර වෙනකන් එයාට නිදහසක් නැහැ. ඒක සති සම්බොජ්ජංගේ කියන පැත්තට හැරෙනවා. ඒක එයාටත් එන්න පුළුවන් මේක කවද්ද නවතින්නේ කියලා දෝමනස්සෙ. ඒක තියෙනවා ඒ යූල වේදල්ල සූත්‍රේම තියෙනවා ඒ. පටිඝානුසය අනිත් එක අංගද රාගානුසය නැති ඇලීමක් තියෙනවා. දොම්නසක් තියෙනවා. පටිඝය නැති දොම්නසක් තියෙනවා. කවදද මේක සම්පූර්ණ වෙන්නේ? ඒක පටිඝයක් නෙමෙයි. සකෘදාගාමි කෙනාට අනාගාමි කෙනා දිහා බලලා කවදද මං අනාගාමි වෙන්නේ කියලා ඒක අර ගැටෙන එකක් නෙමෙයි. ඒ පටිඝානුසය නැති දොම්නස කියලා කතාවකුත් තියෙනවා. එහෙම දේවල් තියෙනවා මේ සූත්‍රවල සඳහන් වෙනවා. චූල වේදල්ල සූත්‍රය එහෙම ඒ වගේ දේවල් තියෙනවා. ඒ වගේ ඒවයින් තමයි අපිට මට්ටමේ නිකන් අදහසක් ගන්න තියෙන්නේ. ඔය වගේ தත්ත්වෙට තමයි මං කිව්වේ අර ගැඹුරු සූත්‍ර අපි විමසනකොට අපිට හොඳට බලා ගන්න පුළුවන් මේක මාර්ගයේද නැද්ද කියලා දැනගන්න. අපි උද්දේශ විභංගය, චූල ශුන්්‍යත වගේ මේ වගේ ගැඹුරු සූත්‍ර උදව් වෙන්නේ අන්න ඔය වගේ මනසට තමයි ඒවා හොයන්න විමසන්න පුළුවන්.
සර් තව පොඩි දෙයක් මට මතක් වුණා. සර් දැන් බුද්ධ ශාසනයේ හික්මීම කියන එක මට ගොඩාක් ක්වෙස්චන් වුණ ප්‍රශ්න එකක් තමයි. අර අසුතවා පුතජනෝ අරිය ධම්මේ අකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ යන්නේ එහෙම වාක්‍ය ටිකක් කියනවනේ සර් බුදුහාමුදුරුවෝ. ඒක මට ලොකු ප්‍රශ්නයක් වුණා. හැබැයි සර් මට දැන් හිතෙනවා බුද්ධ ශාසනයේ හික්මීම කියන්නේ ඇත්තටම විමසලා ප්‍රායෝගිකත්වෙන් විමසලා ආපු දැක්මකින් ප්‍රායෝගිකත්වයේ යෙදෙන යෙදීමට සිහිය නුවණ පිහිටනවද කියන එකනේ. ඊතකොට එතන වෙන සංසිදීමනේ. ඊතකොට සර් මෙතෙක්කල් අපි අම්මා පිටිපස්සෙන් ගිහින් අපි හිතමුකෝ පන්සලට ගිහින් සීල සමාදන් වෙලා රැක්කනම් රැක්ක සීලය මාව මුදව ගන්නනේ. මට මේක එනාත් මේ විඳින්න වෙයි. මම ඉඳලා මම රැක ගන්න රැක්ක සීලයක්නේ. තරහ එද්දී අපි තරහ යටපත් කරලා වෙන දෙයක් කරනවා. ඒකේ මුදුන් මුල දැක්කේ නැහැ, ඇත්ත දැක්කේ නැහැ. එතකොට සිය අපි ලෝභකම කියන එක යටපත් කරගන්න පුළුවන් තරම් දෙන්න පුතේ දෙන්න පුත් එහෙමනේ. එතකොට අපි පුළුවන් තරම් දෙනවා. හැබැයි ඒක කළ යුතුයි, මැන්ඩටරි ඒක කළ යුතුයි. එහෙම කරනවා. එතකොට සිය දාණය සී ඊට පස්සේ එහෙම ඒ කරපු එක කළ යුතුයි. ඒක ෆවුන්ඩේෂන් එක වගේ. නමුත් ඒක නෙමේ බුද්ධ ශාසනයේ හික්මීම. අයියර බුදුහාමුදුරුවෝ අවිනීතෝ අරිය ධම්මේ අකෝවිදෝ අන්න ඒ කියන කරුණ කිව්වේ ඇයි? මොකද කියන එක මට ටික ටික ඒ කියන්නේ මට දැන් ටිකක් තේරෙනවා සහ බයයි. බයක් කියන්නේ මේ තාම මුල්. ඒ කියන්නේ හිතීම කියන එක නැවතෙන්න ඕන කියන එකක් නෙමේ. හිතීම බවට දැනුවත් නැහෙනේ. හිතෙද්දි අරමුණ එක්ක ගිහින් ආය රෝල් බෑක් වෙනවනේ. කමිට් වෙන්නේ නැහැ. රෝල් බෑක්නේ. ඒ කියන්නේ උනාට පස්සේනේ මේක සිහිය උපදින්නේ. මේක බලෙන් කරන්නත් බෑ. හැබැයි කරන්න පුළුවන් දෙයක් තියෙනවා. පිරිසෙන් වෙන්නලා පරිසරය හදාගෙන හොඳ සිහියෙන් හොඳ සිහිය පිහිටුවොත් ඔටෝමැටික් වෙන ගතියකුත් තියෙනවා සර්. මම මේ අන්තිමට කියපු වාක්‍ය සර් මේක හිතෙන් හිතලා කරන්න බැරි බව ඇත්තයි. හැබැයි පරිසරයේ සකසලා ශූන්‍යක يعني කිසි කෙනෙක් බිත්ති හතරක ඉන්නා නම් වෙන යෙදෙන යෙදිල්ල තුළ ફોકસ එක ඇතුළාන්තට ඔටෝමැටික් වෙනවා නා කාර් ඒ කියන්නේ කයින් කරන වැඩ අඩු වෙන්න පුළුවන් හැබැයි මනසින් කරන වැඩත් වැඩි උනත් ફોકસ එක ඇතුළාන්තට ඇවිල්ලා සිහිය පිහිටනවා නම් ඔටෝමැටික් මොකක් හරි හිතලා ගත්ත අවබෝධයක් ඔටෝමැටික් යෙදෙනවා කියලා සර් මම එහෙම කියන්නේ සර් වැරදියට තේරුම් ගන්න එපා දැන් කට්ට අඳුරේ ඉන්නම එක්කෙනාට කලාමැදිරියක් සර් එළියක්නේ කලාමැදිරියන් එළියත් එළියන්නේ හැබැයි සූර්යාගේ එළිය චන්ද්‍රයාගේ එළිය වොට 50ක එළියෙක්ක බලද්දි ඒක එළියක් නෙමෙයි අන්නේ ඒ ඒ බාලාංශ මට්ටමින් සර් මම කිව්වේ මේ ඒ කියන්නේ පේන්න ගැඹුරයි පේන්න ගැඹුරයි වගේ ඒ කරුණෙන් අසුන්නේයි ඒ කියන්නේ හැම තිස්සෙම මේක වෙනවනේ
ඒ කියන්නේ දැන් මුලදී සමහර විට හොඳ දේවල් වල යෙදුනේ තව කාගේ හරි බලපෑම. අම්මා තාත්තා වෙන්න පුළුවන් කාගේ හරි. හරි. අනිත් අය කරන හින්දා පිටතර. ඒ වගේ වෙන්න පුළුවන්. ඉතින් මේක දහම දකින්න දකින්න අවබෝධ වෙනකොට ඒක තමන්ගේ හික්මීමක් මිසක් මේ කවුරුවත් බලා ඉන්න හින්දා කරන එකක් නෙවෙයි. ඒක අපේ අර දැන් ප්‍රේතහාමුදුරුවෝ ගන්න එක උපමාවක් මට මතකයි දැන් අපි තනියෙන් ඉන්නවා කියන කලේ එක හරි ගෙදරක හරි තමන් විතරයි ඉන්නේ. හැබැයි දැන් අපිට හිතුණොත් මෙතන CCTV කැමරාවක් දාලා තියෙනවා මොනිටර් කරන්න. ඒ කවුරු හරි බලා ඉන්නවා කිව්වොත් අපිට නිදහසේ වැඩ කරන්න පුළුවන්. එහෙනම් අමන්ට ඕන විදිහට ඉන්න බෑ. එතකොට ඔය ඔය කැමරාව දාගත්තා වගේ වෙනවා තමන්ව තමන් දිහා බලා ඉන්න. ඒ වෙන කවුරුත් ඉන්න හින්දා නෙවෙයි. මොකද එතකොට අරමුණු වෙන්නේ නිවන විතරයි. නිවනට සාපේක්ෂව සුළු වැරද්ද උනත් මහා එකක් විදිහට තමන්ට පේන එක කවුරුත් පෙන්වලා දෙන්න නෙවෙයි. මේකෙන් මේ නිවන වළක්වනවා. එන එක නිතර නිතර ඒ සිහි කරලා දෙන ගතිය. අපිට ඒක අර මුලදි බාහිරෙන් ඒ පුරුද්ද උදව් වෙනවා ඇත්තටම. ඒ හින්දා තමයි මේ දහම අහන්න විමසන්න මේ මට්ටමට එන්න කෙනෙකුට බෑ. මේ අපේ මේ මොනවා හරි පුරුදු පරණ දේවල් හින්දා තමයි මේ අවස්ථාව ලැබෙන්නේ. එතකොට එතනින් එහාට යන්න අනිත් අයගේ දවුවට වඩා අර තමන්ගෙම ඉක්මීම. දැන් දහම ඇහෙන පුරුෂයෙක්ගෙන් ඇහෙනකොට ඒක දක්ෂ වෙලා ඒක අහගෙන තේරුම් අරගෙන ඊළඟට ඉක්මීම තියෙන්නේ තමන් අතේ. දුහාමුදුර දහම පෙන්නුවාට එසේනම් බාහිය මෙසේ හික්මෙන්න එසේනම් මාළුන්ගේ පුත්ත මෙසේ හික්මෙන්න කියලා හික්මෙන ඉක්මීමක් නේ කියන්නේ. ඉක්මීම ඉතින් බුදුහාමුදුර බලන් ඉන්න හින්දා හික්මෙනවා වෙන්න බෑ. ඒ තමන්ගේ පැත්තෙන් එන හික්මීම. ඒක එන්නේ අර දහම දැක්මත් එක්ක නිවන පිණිස ඉක්මීම පැත්තට තමයි යොමු වෙන්නේ. ඒතර ඒකේ දැන් අපේ ඔය ඒක මත්තමේ අවබෝධ වීම කියන්නේ අපිට අර මුලින් පෙනුන කරුණු වලට වඩා සියුම් වැරදි ඊළඟට පේන. රළු මට්ටමේව අයින් වෙනකොට ඊට වඩා සියුම් වැරදි ටික පේනවා. ඒ ටිකයින් යනකොට ඊට වඩා සියුම් මේවා පේන්න ගන්න. එහෙම අර ගොඩාක් රළු ඒවා තියෙනකොට සියුම් මේවා පේන්නේ නැහැ නේ. ඒවා වැරදි කියලා හිතෙන්නේ නැහැ. අපිට සාමාන්‍යයෙන් මාන්නය කියන එක වැරද්දක් කියලා හිතෙන්නේවත් නැහැ. ඒක මතු වෙන්නේ නැහැ. මතු වෙන්නේ කියන්නේ දකින්න බෑ. මතු වෙන්නේ නැතුව නේ ඒක කියනවා. ඒවා හරිසියුම්. ඒ වගේ සංයෝජන අනාගාමී ඉඳලා රහත් වෙනකොට නේ අයින් වෙන්නේ. මාන උද්දච්ච අවිජ්ජා කියන එක. ඒවා ඊට කලින් කතා කළාට අපිට නිකන් ඒ අල්ලන්න පුළුවන් තැන් නෙවෙයි. දසක් ගත්තට ඒ මනස සියුම් වෙන්න අනිත් පැරදි අඩු වෙන්න තමයි ඒවා මතුවෙලා පේන්නේ. ඒක තමන්ගේ හික්මීමක් මිසක් වෙන කෙනෙකුට උඩ හින්දා කරනවා නෙමෙයි. ඒ නිසා ඉතින් මේ දහම ප්‍රඥාවන්තයන්ට අවංකව සත්‍ය හොයන අයට ඒ වගේ එක එක කරුණු තියෙන්නේ. ඒ පැත්තට යොමු වෙන්න ඊට පස්සේ අර එන්නේ තනිව හැසිරෙන කඟ වේනා වගේ කියලා එහෙම ওই උපමා තියෙන්නේ. අනිත් ඒවා අදාළ නැහැ. ඒ කියන්නේ බාහිර කරුණු හින්දා නෙමෙයි ඉක්මීම තියෙන්නේ. ඒක තමන්ටම මේක මේ සත්‍ය දකින්න අවබෝධ කරගන්න දුක කෙලවර කරගන්න ඕනකම එනවා. ඒක දැක්මත් එක්ක. ඒ වගේ පැත්තක් ඉතින් එහෙම වෙයි කියලා තමයි ඉතින් කියන්න තියෙන්නේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි සර්. සර්ට අනේක වාරයක් පින් සිද්ධ වෙනවා සර්. සර් මම එහෙම කියන්නේ අම්මහින් අම්මා බලෙන්ම පන්සලට ඇදන් ගියේ හින්දා තමා ධර්ම ලැබුණේ. හැබැයි සර් හින්දා තමා අලව්‍ය අනුබදස් සීසාමින් වහන්සේට අඳුන ගන්න ලැබුණේ. එතකොට ලෝකෝත්තර මගක් කියලා ප්‍රායෝගිකත්වයෙන් විමසන්ද කියලා මුළු සසරටම නිකන් මග කිව්වේ සර්. මට ඒ ගෞරවය තියෙනවා සර්. අනන්ත අප්‍රමාණ වාරයක් පින් මම පාතාම බාලාංශ පන්ති හිටියත් එතෙන්ට එන්න මග කිව්වේ සර්. සර්ට අනන්ත අප්‍රමාණ වාරයක් පින් සිද්ධ වෙනවා සර්. ඉවසන්ද මගේ වචනේ. තෙරුවන් සරණයි.
අයි තෙරුවන් සරණයි. එන පාට අදහස් නැත්නම් අපි එහෙනම් අවසන් කරන්න පුළුවන්. අද සාකච්ඡාවේදීත් අපි ඒ දහම මතු කරගන්න බුදු කෙනෙක් වෙන්නන මාර්ගයේ මතු කරගන්න අවශ්‍ය දේවල් සාකච්ඡා වුණා කියලා හිතෙනවා. හැමෝටම එක එක මට්ටමින් ප්‍රයෝජන වෙයි, ඊළඟට අහන අයටත් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතෙනවා. ඉතින් අපි ගොඩාක් ක්‍රස් කරගත්තා. ඉතින් අනුමෝදන් කරමු මේවට උදව්පකාරී කරන දෙවිදේවතාන් වහන්සේලා. ඒ වගේම පින් බලාපොරොත්තු වෙන යම් කිසි දෙවිදේවතාන් වහන්සේ නමක් ඉන්නවා නම් ඒ සියලුම දෙවිදේවතාන් වහන්සේලාට අපි කරපු සියලුම පින් අනුමෝදන් වෙන්න, සතුටටපත් වෙන්න, දිවයිසුරු වැඩි දියුණු කරගන්න, තව තවත් මේ දහම් සාකච්ඡා වෙන තැන්වලට යොමු වෙලා දහමෙන් ප්‍රයෝජනය ගන්න උදව්පකාරී වෙන්න, වගේම දහම් සාකච්ඡා පවත්වන කල්යාණ මිත්‍රයන්ට තව තවත් උදව් උපකාරී කරන්න යම් කිසි බාධක නිසා ඒවා වැළකෙනවා නම් ඒ බාධක අයින් කරලා දෙන්න උදව් උපකාරී වෙන්න කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ඒ සතුටටපත් වෙන දෙවිදේවතාන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සමවත් හැමෝම විශේෂයෙන් දහම පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් වහන්සේලාටත් මේ මෙලෝ වශයෙන් එන බාධක දුක්ඛං කටළු අපල උපද්‍රව ස්වභාවික උපද්‍රව සතුරු උපද්‍රව ආදී කිසියම්ම කරදරයක් වෙන්න තියෙනවා නම් ඒ හැමගෙන් සයම ආරක්ෂා කරන සේක්වා කියලා දෙවියන්ට පුණ්‍යානුමෝදනා කරමු. ඒ වගේම අපි නැවතත් මේ පුණ්‍යානුමෝදනාත්මකව බුදු කෙනෙක් වෙන්නන අර්ථය මතු කරලා දෙන ඒ කල්යාණ මිත්‍රයන් වහන්සේලා විශේෂයෙන් අලවේනම දස්සී ස්වාමීන් වහන්සේ සිහිපත් කරන්න ඕන. උන්වහන්සේලාට නිදුක් නිරෝගී භාවය ලැබෙන, තිර ජීවන ලැබෙන, තව තවත් දහම දෙන්නලා දෙන්න අවස්ථා ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. හැම දෙනාටම මේ ජීවිතය තුළම දහමෙන් ප්‍රයෝජනයක් ගන්න සාකච්ඡා උදව්පකාරී වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. පෙරුවන් සරණයි හැම දෙනාටම.
පෙරුවන් සරණයි
ડોક્ટર
රවි.